考えてみてね。Then, ලෝක සත්‍යයයි ඔබයි අතර තියෙන වෙනස්කම් හොඳට අඳුනගන්න. මේ වෙනස්කම් හොඳට අඳුනගෙන පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඒ වෙනස්කමේ ප්‍රයෝජනය ගන්න. ලෝක සත්‍යයයි ඔබයි දෙගොල්ලම හොයන්නේ පිටුනි සැප. මොන මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනාම සැප හොයන මිනිස්සු. තිරිසන් සතාගේ ඉඳලා හැම කෙනාම සැප හොයන්නේ. සතුට හොයන්නේ. ඔබ දැන් මේ සතුට හොයන්න පටන් ගත්තා නම් මේ දන්නේ කොහොම හරි සතුට හොයන්න ඕනේ. ඒකට අපි උදව් කරනවා පුළුවන් තරම්. හැබැයි ඔබ කොහොම හරි හොයන්න ඕනේ සතුට. කොහොම හරි ඔබ සතුටෙන් ඉන්න ඕනේ. සතුට කියන එක ඔබ කොහොම හරි සාක්ෂාත් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම පින්වදිනේ අන්තිමට. අවුරුදු 10කට ඉඳලා පස්සේ ඔබ කිව්වොත් එහෙම ලෝකෙට. අපි දැන් උත්සාහ කළා ඔබ හොයන්න. ඔබ නැහැ. අන්න සාගහන අපරාධයක් ඒ කියන්නේ. අද නිවන නැහැ කියන පිරිසෙයි හැටි එහෙම තමයි. අවංකව මේ වෙනුවෙන් කටයුතු කරපු පිරිසකුත් නිවන නැහැ කියන අපේ. يعني නිවන උදෙසා පැයදෙන්නේ. නවත් හරි ගුරුවරේ නැහැ. හරි දහමක් මුණ ගැහුනේ නැහැ. හරි ගුරුවරේ මුණ ගැහුනේ නැහැ. ඒක පිනෙන් හම්බෙන එකක්. මම ඔබට කියන්නේ ඒකනේ. මම බුද්ධම පින්වන්තයා කියන්නේ මේ ලෝකේ දන්ත ජීවත් වෙන පින වැඩිම පුද්ගලයා මම කියලා මට දැනෙන්නේ කියලා. මට ඔබට වඩා හොඳ ගුරුවරයෙක් හම්බුණානේ. මගේ ගුරුවරයා මට වඩා හොඳයි. පුද්ගල වශයෙන් ගත්තහම නැත්තම් පොදුවේ ධර්මයේ අපි හැමෝටම එකම ගුරුවරයෙක් ලැබිලා තියෙනවා. එතකොට මේ මෙනුවෙන් අවංකවම පැවිදි වෙලා කටයුතු කරන්න ගිහිල්ලා ඒත් මේක කරගන්නේ නැතුව මොහොත ගුරුවරයෙක් මුණ ගැහෙන්නේ නැතුව හරි දහමක් මුණ ගැහෙන්නේ නැතුව ඊට පස්සේ දෘෂ්ටිගත වෙච්ච අය ඉන්නව නිවන නැහැ කියලා මේ අද්දමේ මේක කරන්න බෑ කියලා. හැබැයි ඊට පස්සේ අය කරන වැඩේ හරි සෝචනීයයි. මොකද ඒක කාටවත් වින කටින්න නෙමෙයි කරන්නේ. නැහොත් ඊට පස්සේ ප්‍රචාරයක් යවන්න පුළුවන් නේ. නැත්නම් සාමාන්‍යයෙන් කියනවා මොකක් කියලාද? මම මේකට උත්සාහ කළා මේක නැහැ කියලා. ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, කවුරු හරි. මොකද අවංකවම උත්සාහ කළා. හම්බුනේ නැහැ. ඊට පස්සේ හිතනවා නිවන නැහැ කියලා. ඔබත් ඔය තත්ත්වයට වැටෙන්න පුළුවන් දවසක. මොකද හේතුව දැන් ඔබ ලොකු කැපකිරීමක් නේ මේ කරන්නේ. දැන් මෙතන අද රස්සාවට නොගිහිල්ලා මෙහෙ ආපුවා ඉන්නවා. නැත්තම් තවන්න තියෙන නිවාඩු තියෙනවා. බදාදාට මට නිවාඩුවක් දෙන්න කියලා ඒ නිවාඩු හදාගෙන එහෙම කටයුතු කරන අයත් ඉන්නවා. ඊළඟට කොහොමත් මේ අල්ලපේටේ ඉඳලා ආපු අය කවුරුත් නැහැ. ඔක්කොම මහා ඈතෙන් ඉඳලා ආපු අය ඉන්නේ. අඩුම විනාඩි 45ක්වත් එන්න ඕනේ හැම කෙනාම මෙතන. අඩුම එක්කෙනා. ඒ වගේ දොරවල් වලින් ඉන්නේ. ඒතර එන්නේ යන්න ලොකු වියදමක්. ඒ හැම එකක්ම දරාගෙන එන්නේ පිංගුදට. මේ හැම එකක්ම දරාගෙන ඔබ මෙතනට එන්නේ පිංගුදට මේ සතුට හොයාගන්න. මම ඔබට කියන්නේ ඒකයි. සතුට හොයන්න නම් එන්නේ. දැන් මොකද කරන්න ඕනේ? කොහොම හරි හොයන්න ඕනේ මේක පිංගුදට. මොද ඔබට පරදින්න බෑ. දැන් මට පරදින්න බෑ බින්දුනේ. මම සතුට හොයන්න ආව නම් මට පරදින්න බෑ. මම සතුට හොයන්න ඕනේ කොහොමද? ඔබට පරදින්න බෑ. ඔබ සතුට හොයන්න ඕනේ කොහොමද? එහෙම නැත්තම් පින්වතුනි වෙන්නේ අනිත් ලෝක සත්‍යය බවට අපි නැවත පත් වෙනවා. ඒකට ලොකු රුකුලක් වෙනවා පින්වතුනි. මේ මේ ඇත්තටම සතුට කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තහම. ඒකයි ඔබට මේවා තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ පින්වතුනි. ඇත්තටම සතුට කියන්නේ මොකද්ද, ඒක ලබා ගන්න ඕනේ කොහොමද කියලා. සතුට කියන එක තාම ඔබගේ ජීවිතයට ලැබිලා නැතුව ඇති පින්වතුනි. නමුත් සතුට හොයන පාර කියලා එකක් තියෙනවානේ. සතුට හම්බෙන්න විදිහක් තියෙනවානේ. මේ කියන්නේ තියරිටිකලි. සෛද්ධාන්තිකව යමක් සෛද්ධාන්තිකව ඉස්සෙල්ලා අවබෝධයට ගන්න එපා. අපි ඊට පස්සේ ප්‍රායෝගිකව ඒක කරන්න පුළුවන්. ඔබ මේ වෙනකොට සෛද්ධාන්තිකව සතුට කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගන්න ඕනේ කොහොම හරි. ඒක හරියටම තේරුම් ගත්තට පස්සේ පින්වදනේ ඔබට ආපහු කොහොම හැරෙන්න බෑ. ඒක නිකන් කාන්තාරේ යන මිනිස්සෙක් පින්වදනේ වේලිල්ල හැදිලා ෂේම භූමියකට පැන ගන්නවා යන්තම්. දැන් ෂේම භූමියෙන් ටිකක් රස්නේ ඉතින් කාන්තාරේ මැද්දේනේ තියෙන්නේ. දැන් ෂේම භූමියේ වේලිල්ල හැදෙනවා කියලා දැන් කොහෙද පයින්න දෙන්නේ? ආයි පයින්න නම් පයින්න දෙන්නේ කාන්තාරේට. එතන කවුරු හරි කෙනෙක් මේ ප්‍රවෘජාවටපත් වුණා නම් යම් දවසක පැවිද්දටපත් වුණා නිදහස් ආකාශේමන් පැවිද්ද. ඒකටපත් වෙලා කාලෙකද සිවුරු අරින්න හැම හිතුනොත් එහෙම. ඒක නිකන් හරියට හේම භූමිය ටිකක් රස්නේ දැන් නම් ඉන්න බෑ මන්න යනවා යන්න කියලා කොහෙට යනවා වගේද? ආයේ කාන්තාරයට යනවා වගේ. ධර්මාව බෝධෙන් නම් ආයේ පිටින් ආයෙ යන්න බෑ. අඬනවා වැළපි වැළපි හරි මේකෙම ඉන්නවා. ඇයි? එන්න තියෙන හොඳම තැනට නම් ඔය ඇවිදිලා තියෙන්නේ. එදෙනින් තව කොහෙද යන්න තියෙන්නේ? හොඳම තැනත් දුක්සහගතයි තමයි. ඇයි මේ කොහෙද මේ? ලෝකෙනේ. අරිහතුන් වහන්සේට අප්‍රමාණ කායික දුක් විඳගෙන ඉන්නේ බෙංගතනෙ. හිතලා බලන්න එළිය කොච්චර රස්නේද කියලා. මේ ෆෑන් කීයක් කරගෙනද බලන්න ඔබගේ 1000 මාත්‍රයක් හරි නිවන්නේ. ඒ තරම් දහසයි තමයි පෙන්වෙන්නේ. මොකද අඟලයිද වර්ග අඟලයිද රස්නේ දෙන්නේ ඔබට? ඔය හංගනේ වර්ග අඟල් කීයක් ඇද්ද? වර්ග අඩි කීයක් ඇද්ද කියලා හිතලා බලන්න ඔය හංගනේ. සම්පූර්ණයෙන් කපලා හැම ගහලා ඔක්කොම දිගැලි කරලා වැළුවොත් නේ පෙන්වෙන්නේ. සාමාන්‍යයෙන් අඳුමසරේ වර්ග මීටර් 2ක් 3ක්වත් ඇති. එහෙනම් ඔය වර්ග මීටර් 2 3 මේ අභ්‍යන්තර කොටස නෙවෙයි කියන්නේ, සම්නි බාහිර කොටස. මේ රස්නේ දැනෙන ටික විතරක් නියන් ඉරෙදිදි පිච්චෙන ටික විතරක් ගත්තා. ස්නායු අග්‍ර කොච්චර තියනද කියලා හිතනම වර්ග අඟලක ඔය හැම එකකින්ම පුච්චනවා මේ. දැන් හැම එකකින්ම මේ සංවේදනේ දන්නනවා. ඉතින් අරිහතුන් වහන්සේටත් එහෙමම තමයි. පුදුම 1000ක්. ඒ වගේම තමයි දැන් ඔක හිතලට පෙරලුවාට පස්සේ. පුදුම 1000ක්. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. කයක් හම්බුනා නම් විඳගෙන ඉන්න ඕනේ කියලා කියමුකෝ. නැහොත් ඉතින් මානසික දුක් විඳින එක අපරාධෙන්නේ. දුක බින්දුවට බස්ස ගන්න බෑ කොහොමදවත්. කායික දුක ඉතුරු වෙන නිසා. ඒක විරුණුවම් පැහැම වෙන්නේ ඊට පස්සේ. නැහොත් වෙනදෙන අනවශ්‍ය දුකක් තියෙනවා. අනවශ්‍ය දුක අයින් කරගන්න බෑ. අනවශ්‍ය දුක තමයි ප්‍රබල. කොච්චර උනත් රස්නේ ඉන්න පුළුවන්. නේද? අනවශ්‍ය දුක හරි ප්‍රබලයි පිංගතන. එහෙනම් අපි අන්නේ ඒක තමයි දුරු කරගන්න ඕනේ කොහොම හරි. ඒකට අපි හොයාගන්න ඕනේ පිංගතන හරිම ක්‍රමේ. හරිම ක්‍රමේ සෛද්ධාන්තිකව අපි දැනගත්තා කියලා කියන්නේ ආයි ආපස්සට යamak නෑ. මට හොඳටම විශ්වාසයි මගේ ආපස්සට යamak නෑ කියලා. අපි හිතමුකෝ දැන් පැවිදි ඉන්නකොට දුක හිතෙනවා හරි කියලා. කවදාක හිතෙලා නැහැ. දුක හිතෙනවා හරි කියලා හිතමුකෝ. ඒ තාපසට යamak නැහැ. ඒක බින්දින අවබෝධය තුල එන්නේ. මට ඕනේ ඔබ කොහොම හරි යන්නේක අවබෝධ කරගන්න. ඔබ ඒක අවබෝධ කළා කියලා කියන්නේ මොකද? ඔබට ආපසට යamak නැහැ. මොකද හේතුව වෙන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙලා තියෙන කාරණාව තියෙනවා. මෙතනින් පිටිපස්සේ තියෙන ආයි ගින්දර තනි කරම. තහණයක් තියෙනවා නම් ඉස්සරහ තමයි. ආයි පිටිපස්සේ කියලා කියන්නේ ගින්දර. ඒක හරියට මේ විදිහේ ගිනි වැලයක් උඩ ඇවිදින කෙනෙක් වගේ. ගිනි පාගනවා දැකලා තියෙනව නේද? මේ ගිනි පාගද්දි ගිනි වැලේ උඩ ඇවිදිනවා වගේ සෙන්ගසන. සහනයක් තියෙනව නම් තියෙන්නේ කොහෙද? ඉස්සරහ තමයි. ඇයි දැන් ගිනි වැලේට බැහැලා තියෙන්නේ? ආ, ඒකෙන් පිටිපස්සට යන්න බෑ. දැන් යනවා නම් මොකද කරන්න ඕනේ? දැන් ඉතින් යන්න ඕනේ ඉස්සරහට. පිටිපස්සට යන්න බෑ මේ පිටිපස්සේ පොලිමක් එනවා. ගිනි පාගද්දි. ඔබ විතරක් ඈ. තව කීදෙනෙක් පාගනද? ඒ ඔක්කොම පාගගෙන එනවා ඉස්සරහට. දැන් කොහොමද පෙරලගෙන යන්නද? අනිත් පැත්තට ඔක්කොම පොලිම හරවගෙන. හිතලා බලන්න ඔබ ගිනි පාගනවා කියලා දැන්. එහෙනම් එතන ආපසට එමක් නෑ. එහෙනම් මේ ඉස්සරහම තමයි ඔබට පිටුදෙනි හම් වෙන්නේ මේක. පිටිපස්ස නෙමෙයි. ඒක අවබෝධ කරගත්තාම හරි ලේසියි බින්ගතේ. නැත්තම් මම කිව්වටත් ගන්න පුළුවන් නේද? දැන් මම කියන දැන් පිටිපස්සට නම් හැරිල්ලක් කරන්න යන්න එපා. තේරුමක් නැහැ. දැන් ඉස්සරහට යන්න. ආවුඳුර කියනවනේ යම් යම් ඉස්සරහට යන්න. ඉතින් ආවුඳුර කියනවනේ. ඒ වන්දේ බාන්න කර පිටිපස්ස ළඟයිනේ. අපි මහලබුදුරක් ඇවිල්ලා නැහනේ. වගේ එකක් හිතෙන්න පුළුවන්. නවත් හොඳාකාරම අවබෝධයට වෙන්න නෑ පිටිපස්සක් නෑ. එහෙම මහ ගින්දර මේ ගෙන්න එන්න ගිනි මක් වෙනවද මේ? නිවි නිවි ඉස්සරහට යන්නේ. එහෙනම් ඉස්සරහින්ම තමයි කවදා හරි මට දිනන්න පුළුවන් මේක. ඔන්න ඔය අවබෝධයට එන්න පිංගතන. ඒ අවබෝධයට ඔබ ආවා කියලා කියන්නේ පිංගතන අවංකවම ඔබ සෝතාපන්නයි. අවංකවම සෝතාපන්නයි කියන්නේ? අවංක නැතුව සෝතාපන්න වෙන අවස්ථාවලුත් තියෙනවනේ. මේ පොඩි පොඩි පොඩ්ඩක් එහෙම නියම් පොඩි සතුටක් එහෙම දන්නවා නම් හිතට සමහර විට හිතනවා දැන් නම් හරි තමයි දැන් නම් හතර පහයි නිදහස් තමයි වගේ ඒවා හිතෙන්න පුළුවන්. සෝතාපන්නද කියලා බලන්න පුළුවන් හින්දනේ මේ ලෝකෙ දෙන ඕනෑම ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනකොට පස්සට අඩිය දිනනවාද කියලා බලන්න. දැන් ඔබ දැන අවබෝධයට ගත්ත දෙයක් තියෙනවානේ මේ ලෝකේ අනාසයි. නිවනම නාසයි. ඔන්නෝම එක අවබෝධයට ඒවා මාත්‍රේ මාත්‍රේ හැම කෙනාම අවබෝධයට අරන් දිනනවා නේද? විවිධාකාරයේ සංසිද්ධීන් ලෝකෙ සිද්ධ වෙනවා. ඒක ඔබගේ ඔබට ප්‍රියමනාප දෙයක් වෙන්න පුළුවන්, අප්‍රියමනාප දෙයක් වෙන්න පුළුවන්. ප්‍රියමනාප හෝ අප්‍රියමනාප දෙයක් ලෝකෙ සිද්ධ වෙද්දී පින්කසනේ ඔබට හිතෙනවා නම් අඩිය පොඩ්ඩක් පස්සෙන් තියන්න අරන්. එහෙම නැත්නම් ලොකු පිරිසක් එක්ක එකතු වෙලා මොන හරි දෙයක් කියනවාද? ඒ කියද්දි ඔබට හිතෙනවා නම් පස්සට අඩිය තියන්න. මේ පිරිසක් එක්කදල ඔබට කියන්න පුළුවන් මෙහෙමයිද ඔය දැන් ඕගොල්ලොන්ට හිතාගෙන නම් ඉන්න පුළුවන් නිවන තියනවා කියලා. ඕගොල්ලොන්ට හිතාගෙන ඉන්න නම් පුළුවන් ඕගොල්ලෝ නිවන කරනවා කියලා. නැත්නම් නිවලට නම් ගිය කෙනෙකුත් නැහැ මේ ළඟදී. නිවන්ට යන්නත් බෑ. ඕක නිකන් බොරු කතා. ඕගොල්ලෝ නිකන් කාලිනාස්ති කරනවා විතරයි. අන්දර එළවටත් නැහැ මෙළවටත් නැහැ. දරුවෝ බරුවෙක් මල්ලෙක් හදාගෙන ඉන්න නම් ජාතියටවත් තියෙනවා. ජාතියේ පටිගොන්නුන්ගේ සංගමෙන් වගේ දේවල් වලින් ඔයා කියන්න පුළුවන්. එහෙම දෙයක් කියද්දී ඔබට හිතෙනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න. මේ ඉතින් මහාචාර්යවරයෙක්නේ. මේ මහාචාර්යවරු පිරිසක් නේ කියන්නේ. ඒක තමයි පොඩ්ඩක් හිතන්න ඕනේ බලන්න. ඔන්නතන්ට මානසික මනසපත් වෙනවා කියලා කියන්නේ බෙන්සනේ. ඔය සෝතාපන්න නේ. සෝතාපන්න වෙච්ච කෙනා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි බෙන්සනේ. මුළු ලෝකෙම අනිත් පැත්ත හැලකවත් බුද්ධ නෙමෙයි, ධම්ම ධම්ම නෙමෙයි, සංඝ නෙමෙයි කියලා. පිළිගන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ වෙෂයෙන් ඇවිල්ලා කිව්වත් ධම්ම ධම්ම නෙමෙයි කියලා. පිළිගන්නේ නැහැ. ඒකයි ක්‍රමය. ඔබ බලන්න එතනද ඉන්නේ කියලා. ඒකට කෙනෙක්ව විශ්වාස කළ දහම අරන් හරියන්නේ. දැන් මම ඔබට කියන්නේ අපි හරි ප්‍රීතියෙන් ඉන්නේ. අපි හරි සුවයෙන් ඉන්නේ. අපිට මේ දවස යනවා තේරෙන්නේ. මේ වගේ දවස් දෙකකින් එක දවසක් හැදලා තිනුන නම් හොඳයි වෙන්නත් පුළුවන් සමහරවිට. ඒ තරම් තේරෙන්නේ නැහැ දවස යනවා. භාවනාව හිඳගෙන මේ පැත්ත බලලා මේ පැත්ත බලන පැයක් ගිහින් ඉවරයි. මොකක්ද වැඩක් කරන්න ගිහින් මේ පැත්ත බලනකොට පැයක් ගිහින් ඉවරයි. හිතාගෙන ඉන්නවා මෙච්චර වැඩ ප්‍රමාණයක් කරන්න ඕනේ කියලා අදවසේ. නැවත ඒ වැඩි ඉවර කරගන්න බෑ. ඒක වින්දනේ. මගේ නිවන පිණිස හෝ වේවා ඔබගේ නිවන පිණිස හෝ වේවා මොන හරි වැඩක් කරන්නේ ඔය දෙකෙන් හැරෙන වෙන එකක් නැහැ නේ. මිච්ඡා ජීවම් පහය සම්මා ජීවේන ජීවිකං කප්පේති. මිච්ඡා ජීවයන් ප්‍රහාණය කළා. ඒ කියන්නේ මේ ලෝකේ අල්ලගෙන උල උලා කන්න තියෙන ඒ ජීවිතය අයින් කළා. දැන් ලෝකෙන් ඈතර වීම උදෙසා තමාගේ හෝ අන්‍යයන්ගේ විමුක්තිය උදෙසා කටයුතු කරන්න තැන්න ජීවිතපත් වෙලා තියෙන්නේ. ඒ මොන ක්‍රියාකාරකම් කරන්න ගියත් මේ හැම මොහොතකම දහම් මනසිකාරය වෙනවා. ඒ මොන ක්‍රියාකාරයම කරන කුඹුරක් හෙටුවා කියලා හිතන්නේ. කුඹුරක් හෙටුවත් මොකද වෙන්නේ? දහම් මනසිකාරය වෙනවා පිංගුනේ. පැයක් යනවා තේරෙන්නේ නැහැ. එක හිතක්වත් නිකන් නිෂ්කාරණේ වැය වෙලා යන්නේ. වැය වෙලා යන්න දෙන්න පුළුවන්ද? නෑ නෑ පයින් එකක් හරි ගහන්න ඕනේ යනකොට. අර දුවන බලලට පොල් වැයෙන් ගහනවා වගේ හරි. මොකද ඒක උදා වෙලා සාරයි කියාගෙන බැහැලා ගියොත් එන්නේ මොකද වෙන්නේ? ඒක මොන මල කරදරයක්ද? දැන් ආයෙ ඒවැ කුණු අයින් කරන්න එපා. එනතර යන්නේ නැල අර පයින් එක ගන්න. කකුල දික් කළා නම් එහෙම හරි ගන්න ඕනේ. ඒකයි ඔබට කියන්න හැදුවේ මේක පටන් ගත්තා නම් මේක කරන්න. මේක ඔබට කරන්න පුළුවන්. මොකද හේතුව මේක කරන්නේ පුද්ගලයෙක් නෙමෙයි. මේ කරන්නේ ධර්මය. මේ කරන්නේ පුද්ගලයෙක් නම් ගෑනු විරිමි අරවයි මේවයි කියලා හදාගත්ත හැකි. වයසට ගිහිලා තියෙන පුද්ගලයෙක්ද නෙමෙයිද? දැන් මේ දෙන්න වයසට ගිහ කතා කරන්න බෑ. ඔය වයසට ගිහිලා තියෙන පුද්ගලයා නෙමෙයිද ඔය? හරි. අපි මේ වෛද්‍යවරේ කියන්නේ ඔය දැන් මේ වයසක නෝන කෙනෙක්ගේ මහත්තයෙක්ගේ ඇඟේ තියෙන සයිල් එක ආයු කාලය කීයද කියලා? වයස කොච්චරද කියලා? සයිල් වලින් හැදිලා තියෙන්නේ. අපි හිතමු පඩ වියපෝදේජ වගේ පැත්තකින් තියලා සයිල් වලින් හැදිලා තියෙන්නේ. දැන් ඔය සයිලය මගේ මේ ඇඟේ තියෙන මේ සයිලය මට තාම මෙදිවියනේ මම. ඔබ ඊටත් පල්ලෙහා ඉන්න, ඊටත් උඩේ ඉන්න, ඒ සම මට්ටමේ ඉන්න එහෙම ඇත්තේ. හරි. වයසක කෙනෙක් ගමුකෝ අපි. දැන් මේ වයසක කෙනාගේ සයිල් එකයි මගේ සයිල් එකයි අරගත්තත් එහෙම. මේ දැන් ටීකර කලින් දෙකම ඉපදුනේ. එහෙනම් කවුද මේ වයසට ගිහිල්ලා තියෙන්නේ? මේ දෙනේ කය හැදිලා තියෙන්නේ සයිල් වලින් නේ. දැන් වයසකයිට වයසක සයිල්ද උපදින්නේ? වෛද්‍යවරු පොඩ්ඩක් කතා කරගෙන. වයසක සයිල් කියලා જાත්‍යක් උපදිනවද මොනහරි එහෙම? එහෙම එකක් නෑ. එහෙනම් කවුද ওই වයසට ගිහිල්ලා තියෙන්නේ? පුද්ගලයා. කය නෙමෙයි. උඩින් ගමු අපි කය වයසට ගිහිල්ලා කියලා. මොකද පෙනුමෙන්? වයසක කියන ලක්ෂණ තියෙන කයවලනේ ඔය දැන් තියෙන්නේ. ඉතින් හයිය ගොඩක් අඩුයි. දැන් ඉතින් එහෙම ස්වභාවය අපි. ඒක එහෙම ගමුකෝ. නමුත් ওই වයසට ගිහිල්ලා තියෙන ඇත්තටම කවුද? පුද්ගලයා. ඉතින් පුද්ගලයෙක් නැත්තම් මොකද්ද ওই වයසට ගිහිල්ලා තියෙන්නේ? වයසට ගිය එකක් නෑ පින්වතනේ. මනුස්සයෙකුට ওই වයසට ගියාම දුක හිතෙන්න හේතුව පින්විතනේ මේ කය වයසට ගියාටවත් හිත වයසට ගියාටවත් ওই මොහොතවත් නෙමෙයි පින්විතනේ. පුද්ගලයා වයසට ගියාට මොකද මේ පුද්ගලයා දැන් වයසට ගිහිල්ලා කියලා යාට දැනෙන්නේ සිංහසෙන්. يعني මම වයසට ගිහිල්ලා කියලා දැනෙන්නේ නැහැ. අන්න ඒක නිසායි ඔය වයසට යනකොට මහා දුකක් දැනෙන්න පටන් ගන්න හිතට. ඔය 40 සැඳිරිය වගේ 40 හැම පෙන්වන්නට පස්සේ. මනුස්සෙක් මානසිකව වැටෙනවා ගොඩ අරියා. හේතු? දැන් මගේ තරුණ කාලේ ඉවරයි කියලා හැංගෙනවා හැංගීමක් වින්නට. පුද්ගලයා වයසට ගිහිල්ලා. එන හොඳට මතක තියාගන්න මේ දේ. මේකයි දැනට පුද්ගලයෙක් ඉන්නවා කියලා දැනුණට කමක් නැහැ. ඒක නෑ දැනෙන්නේ නැත්නම් කවුරුත් දැයි. හරියටම වාසේ නමක් නේ. නමුත් අපි දන්නවා පින්වතුනි හොඳටම කාරණාවක් මේ පුද්ගලයා කියන කෙනෙක් විද්‍යාමාන වෙනව මිසක් පුද්ගලයා කියන කෙනෙක් ඉන්නව නෙමෙයි. අවිද්‍යා තෘෂ්ණා නිසා මම ඉන්නවා කියලා දැනෙනවා. ඒක මේ වෙනකොට හැමෝටම වැටහිලා තියෙනව නේද? ඒක නොහැටෙන්න හේතුවක් නැහැ නේද මොකද? ඔබ ඔක්කොටම මම කියන එක වැටහෙනවද? මම ඉන්නවා කියලා තේරෙනවද? තේරෙනවා. ඕක තේරෙන්නේ අවිද්‍යා තෘෂ්ණා නිසා. අවබෝධ නොවුනත් එහෙම කාරණාවක් තියෙනවා කියලා දැන් තේරෙනවනේ. හරිද? ඔබ අවබෝධුනේ නැහැ කියලා නම් එහෙම කාරණාවක් තියෙනවා. මම ඉන්නවා කියලා වැටහෙනව හැමෝටම. ඒක වැටහෙන්නේ අවිද්‍යා තෘෂ්ණා නිසා. අවිද්‍යා තෘෂ්ණා නිසා නම් මම ඉන්නවා කියලා වැටහෙන්නේ අවිද්‍යා තෘෂ්ණා නිරෝධ වෙනකොට මම ඉන්නවා කියලා එකක් තේරෙන්නේ නැතුව යනවා. එහෙනම් හොඳට මතක තියාගන්න මේ වෙලාවේ පින්වදෙනි මම ඉන්නවා කියලා වැටහෙනවා මිසක් මේ වෙලාවේ මම ඉන්නව නෙමෙයි. මේ වෙලාවෙත් වෙන්නේ මොකද්ද? මම ඉන්නවා කියලා වැටහෙනවා. අතීතේ මොකද්ද උනේ? මම ඉන්නවා කියලා වැටහුණා. ඒ වැටහුනේ මොකක් හින්දාද? අවිද්‍යා තෘෂ්ණා නිසා. අවිද්‍යා තෘෂ්ණා නිරෝධ වුණා නම් එහෙම එදා මම ඉන්නවා කියන එක මක් කියලා යනවද? නිරෝධ වෙලා යනවා. ඒ කියන්නේ මම ඉන්නවා කියලා එකක් තේරෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ මැරෙනවා කියන එකද? නෑ. මම ඉන්නවා කියලා එකක් තේරෙන්නේ නැතුව යනවා. වර්තමානයේ මම ඉන්නවා කියලා දැනෙන්නේ ඇයි? අවිද්‍යා තෘෂ්ණා නිසා. වර්තමානයේ අවිද්‍යා තෘෂ්ණා නිරෝධ වුණා නම් මොකද වෙන්නේ? මම ඉන්නවා කියන එක දැනෙන්නේ නැතුව යනවා. අනාගතයේදී මම ඉන්නවා කියලා දැනෙන්නේ ඇයි? අවිද්‍යා තෘෂ්ණා නිසා. අනාගතයේදී අවිද්‍යා තෘෂ්ණා නිරෝධ වුණා නම් දැන් මම ඉන්නවා කියලා දැනෙන්නේ නැතුව යනවද? ඒ වෙලාවේ දැනෙනවද? නෑ, ඒකත් දැනෙන්නේ නැතුව යනවා. එහෙනම් ඔය ගැන මේ වෙලාවේ අපි මේ හිතන්නේ මමද? දැන් ඔය කියපු කාරණා සම්බන්ධව මේ වෙලාවේ හිතන්නේ කවුද ඔය? ඒත් මමද හිතන්නේ? නෑ. ඒත් පටිච්ච සමුප්පන්න ක්‍රියාදාමයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ හිත හැදෙන ක්‍රියාදාමය තුළදී මේ හිතන වැඩ පිළිවෙලක් තමයි එකක් සිද්ධ වෙන්නේ. ඒ වෙලාවෙ හරි හිතනවා නම් මම තමයි මේකේ හිතුවේ කියලා ඒක හටගත්තෙත් මොකෙන්ද? අවිද්‍යා තෘෂ්ණා නිසා. හොඳට අවබෝධයට ගන්න මේ කාරණාව. මම ඉන්නවා කියලා දැනෙනවා. ඒක හරි ඒක නෑ නෙමෙයි. මම ඉන්නවා නෙමෙයි. මොකද්ද? මම ඉන්නවා කියලා දැනෙනවා. දැන් ඔන්න ඕක විස්තර කරන්න තමයි මේකේ අභිධර්මයේ අර මහ විශාල කාරණා කියලා තියෙන්නේ. ඒකම මම කිව්වා ඔබට චුට්ට චුට්ට ටික ටික පැහැදිලි කරන්න. දැන් මේ මේසේ තියෙන බව දන්නවද නැද්ද ඔබට? දැන් වැල් වටාරන් නම් ඔළුවට ගන්න එපා. මේ කීන ටිකම හැරෙන්න වෙන මොකක් ගන්න ඕන නම් මම මේව ගැන කියන්නේ නැහැ. මොකද හේතුව ඔබ එක එක જાතියව අහලා තියෙනවා අභිධර්මයේ කෑලි අරවා මේව අහලා තියෙනවා. ඊට පස්සේ ඒ වාරගෙන ඔක්කොම පටලවගෙන අහවඳුරු දැන් මේව ගැන කතා කරනවා. දැන් මම බලන්න ඕනේ පට 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 ගාලා මං එදා කල් බලපුවා. කියලා ඔළුව විකාර කරගත්තොත් නම් මන් දන්නේ නැහැ. මේ කියන පොඩ්ඩ විතරක් ගන්න. මේ මෙතන මේසයක් තියෙන බව ඔබට දැනවද නැද්ද? දැනෙනවා. මෙතන මේසයක් තියෙන බව ඔබට දැනෙනවා. මේකද හේතුව තමයි මෙතන මේසයක් විද්‍යාමාන වෙනවා. මේක හරියටම අල්ලගන්න කියන්නේ මේකද? මේක වැරදිට අල්ලගත්තොත් වෙන වෙන දේවල් ඔබට ඔළුවට එන්නේ ඒක නිසා. පරිස්සම් වෙන්න හොඳටම. කියන එක හැරෙන්න වෙන මොකක් ගන්න යන්න එපා. මෙතන මේසයක් තියෙන බව ඔබට පේනව නේද? ඔව්, මේසයක් තියෙන බව පේනවා ඔබට. දැන් හිතන්න එන්නපයි මේසයක් තියෙන බව පේන්නේ ස්වාමින්වහන්සේ ඉතින් අපේ හිතටමනේ. එහෙමකුත් තේරුම් ගන්න යන්න එපා. මම ඔබෙන් අහන්නේ ඔබට මෙතන මේසයක් තියෙනවා පේනව නේද? පේනවා. නමුත් ඔබ හොඳටම දන්නවා නේද පිටින් මෙතන මේසයක් නෙමෙයි මේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන්නේ කියලා. මොකද මේ ලෝකයේ හැදිලා තියෙන තනුම එකකයක් තියෙනවා සිංහතනෙ. ඒ තනුම එකකේ තමයි හැම ඇත්තටම ලෝකේ තියෙන්නේ. අපි ඊයේ සතියේ කතා කළා ඔබට මතකයිද මේකදනි ඇත්තටම මේ ලෝකේ තියෙන ටිකක් තියෙනවා. ඒ ඇත්තටම තියෙන ටික අඳඟු කරගෙන හැදිච්ච ටිකක් තියෙනවා ලෝකේ. ඇත්තටම තියෙන ටිකට පරමාර්ථ කියලා කිව්වා. ඒවෙන් හැදිච්ච ටිකට හීනාර්ථ කියලා කිව්වා. එහෙනම් මෙතන මේ මේසේ කියලා කියන්නේ හීනාර්ථයක්. මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක අපි දන්නවනේ. ලී වඩු මහත්තයා දෙන්න එකතු වුණාම කවුද? මේසේ. ලී ටීගුයි වඩු මහත්තයා දෙන්නම එකතු වෙන්න ඕනේ. ඒ එකතු වුණාට පස්සේ මේසයක් හැදෙනවා. එහෙනම් ලී කියලා කියන්නේ ඒකේ පරමාර්ථය. නමුත් ඒක තවත් කැඩෙනවා. කැඩුණාට පස්සේ මොනවද කියන්නේ ආයි? අනුපරමාණු වලට කැඩෙනවා. අනුපරමාණුත් තව කැඩිලා යනවා. න්‍යස්ති බවට හැදෙනවා. න්‍යස්තිත් කැඩිලා යනවා. ඒ න්‍යස්ති කැඩිලා යනකොට ඒ න්‍යස්ති හැදිලා තියෙන්නේ මොනවද වැරද්ද? සුද්දාස්සකෙන් අන්නාව පින්වදෙනි මූලික තනු මේකේට. එහෙනම් මූලික තනු මේකේ තමයි ලෝකෙ තියෙන්නේ. වැටෙනවද කියන එක? නමුත් මූලික තනු මේකේ තමයි ලෝකෙ තියෙන්නේ කිව්වට පින්වදෙනි අනිත් ඒවා නැද්ද දැන් පේන්නේ ඔබට? තියෙනවා. එහෙනම් මෙතන මේසයක් ඔබට පේන්න තියෙනවා. නමුත් පින්වදෙනි ඔබ දන්න හොඳ ආකාරම මේ මේසයක් පේන්න තිබ්බට මේ තියෙන්නේ මොකද්ද? පඩ ව්‍යාපෝතේජෝ ආයෝ. එහෙනම් හොඳට තේරුම් ගන්න පින්වදෙනි මෙතන මොකුත් නැහැ කිව්වොත් එහෙම සම්පූර්ණයෙන්ම වැරදි. මෙතන මොකුත් නැහැ නෙමෙයි මෙතන තියෙනවා. මොනවද තියෙන්නේ? පඩ ව්‍යාපෝතේජෝ ආයෝ. පස් ජල ගිනි සුළං. මහ ලොකු දේවල් නෙමෙයි. ඒව හැබැයි මේකයි පස් කිව්වහම පොළවේ තියෙන පස නෙමෙයි. ඒ පස් ජල ගිනි සුළං කියලා තියෙන්නේ ඉතින් ඒ බටහිර ලෝකයයි හදාගත්ත එක වින්නසනේ. ඔක මේ මෙහෙ විතරක් නෙමෙයි වින්නසනේ. දැන් මන්ත්‍ර ශාස්ත්‍රය කියන එක මෙහෙ විතරද තිබුණේ? බටහිර ලෝකෙ තිබුණ නැද්ද? තිබුණා. ඉස්සර තිබුණා මේකද? ක්‍රිස්තියානි ආගමේ ඉන්න කලින් තිබුණා. ලොකුවට තිබ්බා. ඒගොල්ලෝ ඒකට කිව්වේ මැජික් කියලා. තාමත් ඒගොල්ලෝ තියෙනවා ජර්මනි වල එහෙම තියෙනවා බින්. ඒවට කියනවා බ්ලැක් මැජික් කියලා. කෙනා මනුස්ස කොටස් ගෙන් වැඩ ගන්න එක. ඒගොල්ලොත් පාවිච්චි කළා බින් අසලි මේක. පස් ජල ගිනි සුළං කියලා ඒගොල්ලෝ පාවිච්චි කළා. නමුත් ඒගොල්ලන්ට මේකේ තියෙන යථාර්ථය වැටහිලා තිබුණේ නැහැ. පස් ජල ගිනි සුළං නෙමෙයි නෝ. පඨවි ගතිය කියලා ස්වභාවයක් තියෙනවා. එතනින් තමයි මේ ඔක්කොම පටන් ගන්න වෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගති වලින් පටන් ගන්න. ඒ තරම් එක සියුම් එකක්. පස් කියලා කිව්වහම හරියන්නේ නැහැ. නමුත් ඔබ අවබෝධයට ගන්න. මේ සරලව පස් ජල ගින්නේ සුලං වගේ. කියන්නේ තද ගතිය. පඨවි ගතිය. පස් නෙමෙයි. පස් වල මොනවද තියෙනවද? පස් වල තද ගතිය විතරක් තියෙන්නේ. වැගිරෙන ගතිය නැද්ද? හමා යන ගතිය නැද්ද? උණුසුම් සීතල ගතිය නැද්ද? තියෙනව මේකද? එහෙනම් මේ ලෝකේ තියෙන හැම එකක්ම හැදිලා තියෙන මොන වෙන්ද? ඔය පඨවි ආපෝ තේජෝ වායු වලින් ඔය තියෙන පදාර්ථ කොටස් ඔක්කොම හැදිලා තියෙන්නේ මේ වෙයි. හැබැයි මහ ලොකුට හිතන්න යන්න ඕනේ. මම මේ පිළිබඳ ඩිග්‍රියක් කරන්නේ මේ හදන්නේ. එහෙනම් ඔබ හොඳටම දන්නවා පින්වදනි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඔන්න ඔය කියන කොටස් හතර තමයි ලෝකේ තියෙන්නේ මේ භෞතික ලෝකේ. නමුත් ඔබට මෙතන මේසයක් විද්‍යාමාන වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් තින්ගොසින් අපි මේ පිළිබඳව ඇත්ත කතා කරමු. ඇත්ත තමයි මේසයක් වගේ පේන්න තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. හරි සරලයි. මේ මේසයක් වගේ මේ පේන්න තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. පිළිගන්නවද ඔබ? හරි. එහෙනම් මම ඉන්නවා වගේ හැඟෙනවා. මම ඉන්නා වගේ හැඟෙනවා. ඒක හරි. මේසය තියෙනා වගේ හැඟෙනවා. මේ මේසයක් තියෙනා වගේ පේනවා. ඒ කියන්නේ හැඟෙනවා. පේනවා කියලා කියන්නේ ඇහැට ඒක හිතත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. නැතුව පේන්නේ නැහැ නේ. ඒකට හැඟෙනවා. එහෙනම් මේසයක් තියෙනා වගේ මොකද වෙන්නේ? හැඟෙනවා. මේසයක් තියෙනා වගේ හැඟෙනවා. ඇත්තට මොකද්ද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ ආයෝ. ඔන්නතන බොහොම සියුම් තැනක්. නමුත් මහලුක අමාරු ගන්න මේ සිංහල. අන්න එතන විතරක් දැන් ඔබ හිතන්න ගන්න. වෙන මොකොත් හිතන්න එපා. පාඨවි ආපෝ තේජ වාය කියන්නේ මම පුදුම බයෙන් ඉන්නේ. ඇයි? එක එක જાති දේවල් අහලා තියෙනවා අපි මෙතන. මොකද මෙහෙම බණ අහන්න ගත්තේ ඔහොම ටික කාලෙකනේ. එක එක જાති දේවල් අහලා තියෙනවා. එක එක විදිහට. ගුරුවරුන්ගේ වැරද්දක් කියන නෙමෙයි කාගේවත්. ඒ තමන්ට තේරිච්ච විදිහට එක එක විදිහට අරගෙන ඕක දැන් පිස්සු කරගෙන ඉන්නේ. හිමීට ලෙහා ගන්න දෙන්න. හිමීට ලෙහා ගන්න. කලබල වෙන්න ඕනේ නැහැ. හිමීට ලෙහා ගන්න. එහෙනම් බොහොම සරල කතනෙට යම්. මොකද සරල කතනෙ? මේ මේසයක් තියෙන බව හැඟෙනවා. ඒක හරි. නමුත් තියෙන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වාය. පිළිගන්නව නේද ඒක? හැබැයි බින්ද මේසයක් තියෙන බව හැඟෙනවා. හැමෝටම හැඟෙනවනේ මේසයක් තියෙන බව. එතන ලේද? මේසයක් තියෙන බව හැඟෙනවා. හැබැයි තියෙන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. හේතුව මොකද්ද? පදාර්ථයේ වශයෙන් තියෙන්නේ මොනව විතරද? පඨවි ආපෝ තේජෝ වායෝ විතරයි. මේ මොකක් තියෙන වගේද හැඟෙන්නේ මේ? පෑනක් තියෙන වගේ හැඟෙනවා. මොකද්ද තියෙන්නේ මේ? පඨවි ආපෝ තේජෝ වායෝ. නමුත් පෑනක් තියෙන වගේ හැඟෙනවද නැද්ද? හැඟෙනවා. හොඳට අවබෝධ කරගන්න බලන්න. මහණ එකක් තියෙනවා හැංගෙනවද නැද්ද? හැංගෙනවා. මොනවද ඇත්තටම තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙනම් මේකද නේ ඇත්තටම තියෙන එකක් අපිට හැංගෙන්න පුළුවන් තව එකක්. වැටහෙනවද කියන එක? මේ මල දැන් මෙතන මල් පොකුරක් තියෙනවා හැංගෙනවද නැද්ද? හැංගෙනවා. ඇත්තටම තියෙන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. හරිනේ? මම මේ නැවත නැවතත් කියන්නේ මේ දැන් මේක ඔළුවට බරක් කරගන්න එපා. බොහොම සරල කාරණාවක් මම කියන්නේ. මහා ගැඹුරට හිතන්න යන්නත් එපා. සරල කාරණාවක්නේ මම කියන්නේ. එහෙනම් මොකද්ද හිතන්න ඕනේ? සරලව හිතන්න ඕනේ. දැන් මේ ෆෑන් එකක් තියෙනවා. ෆෑන් එකක් කැරගෙන බව හැංගෙනවා. මොකද වෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ වගේම පිංගතනි තව කොටසක් තියෙනවා මේ ලෝකේ තියෙන. ඒ තමයි චිත්ත චෛතසික කියන්නේ. ඒක ගස් ගල් වල නෑ, ඒක දින ජීවීන්ගේ විතරයි. ජීවි අජීවි කියලා ප්‍රභේද දෙකක් තියෙනවා පිංගතනි. ජීවි අජීවි කියන ප්‍රභේද දෙකේ ජීවි කියන ප්‍රභේදයේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ. ඊළඟට චිත්ත චෛතසික කියලා කොටස. අජීවී කොටසේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙනම් මෙතන මේ ලෝකයේ තනුම් මේක. අපි ජී සතිය කතා කළේ පරමාණු. පරම පරමාණු. හරිද? නිකම් පරමාණු නෙමෙයි. මොකද විද්‍යාඥයෝ පරමාණු කියාගත් එක ලහ ලොකු එකක්. ඒක තව ගොඩාක් කඩන්න පුළුවන්. ඒක කඩාගෙන යන පස්සේ තමයි අරග තියෙන්නේ. එහෙනම් මහ ලොකු දෙයක් ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඕනෙම දෙයක තනුව මේකක් තියෙන්න ඕනේ. හොඳ නැද්ද? ඕනෙම දෙයක තනුව මේකක් තියෙන්න ඕනේ නැද්ද? තියෙන්න ඕනේ පින්දුනි. ඒකෙන් තමයි ඒක තමයි පින්දුනි. වැඩි දියුණු වෙවි යන්නේ. එකතු වෙවි යන්නේ. දැන් ගඟක් කියන්නේ මොනවද? වතුර බින්දු ගොඩා. නේද? උද බින්දු නිපාතේන උද කුම්භෝ විපූර්ති. වතුර බින්දුව බින්දුව වැටිලා වතුර කලයක් පිරෙනවා. එහෙනම් වතුර කලයක් වශයෙන් ඔය තිබ්බට වතුර බින්දුව බින්දුව වැටිච්ච එකක් ඔය තියෙන්නේ. මේක අපි දන්නවනේ හැමෝම. දන්නව නේද හැමෝම? හරි. මේක මේ සවදී සරල කරගන්නයි මම මේ ටික ඔක්කොම කිව්වේ. එහෙනම් බින්දුනේ ජීවි කියන කොටස ගත්තට පස්සේ ජීවි කියන කොටසේ ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කියන දෙකම අමතරව තව තියෙනවා මේ චිත්ත චෛතසික කියලා කොටස. චිත්ත චෛතසික ලෝකෙ තියෙනවා. නැත්නම් මොකද්ද? සත්වේ. සත්වේ කියන්නේ ජීවියෙක් නෙමෙයි. අර මම මම කියන ස්වභාවය නෑ. මොකක් තියෙනවද? චිත්ත චෛතසික තියෙනවා. මේ චෛතසික ටික චිත්ත ඇතුළේ දාමු දැන්. එහෙනම් මොනවද තියෙනවද? චිත්ත තියෙනවා. දැන් මේ වෙලාවෙම නිින්ද ගියොත් එහෙම ආයෙත් හොඳටම තේරෙනවා. එහෙනම් පොඩ පරිස්සමෙන්. චිත්ත කියන කොටස ලෝකේ තියෙනවා වින්හතනේ. එහෙනම් ඔය ජීවියෙක් ගත්තහම ඒ ජීවියගේ වෙන්නේ මොකද්ද? සිතක උදාවීම සහ වැයවීම වෙන බැරිද? ඉතින් චිත්ත කියන කොටස ලෝකේ ඇත්තටම තියෙනවා. සිතක උදාවීම සහ වැයවීම ඇත්තටම තියෙනවා. මම ඉන්නවා කියලා හැඟෙනවා යාට. ඒක ඇත්තටම තියනවාද? ඒක ඇත්තටම නෑ. නමුත් හැඟෙන්න බැරිද එහෙම? පුළුවන්. මේ මේසයක් තියෙනවා හැඟෙන්නේ නැද්ද? හැඟෙනවා. මොනක් තියෙන්නේ? ආ. එහෙනම් මෙතනත් ඔය ක්‍රියාසාමයේ නම් තමයි තියෙන්නේ සිංහසනේ. ඒකයි ඔබට කියන්නේ බොහොම සරල කතාවක් කියන්නේ. සරලවම මේක තේරුම් ගන්න. එහෙනම් දැන් මට කියන්න මෙතන ඔබට ඔය මම ඉන්නවා කියලා හැඟෙන්නේ මොකක්ද ඔය? මොකක් ගැනද හැඟෙන්නේ ඔය? හිත ගැන. ඔය මම ඉන්නවා කියන එක හැඟෙන්නේ හිත සම්බන්ධ ඔය. දැන් මේසයක් කියලා හැඟෙන්නේ මොකක් සම්බන්ධවද? පඨවි ආපෝ තේජෝ වායෝ සම්බන්ධ ඔය දැනෙන්නේ. එහෙනම් මම ඉන්නවා කියලා දැනෙන්නේ මොකක් සම්බන්ධවද? හිත සම්බන්ධව. මේ හිතේ වෙන යම් විපර්යාස කොටසක් තියෙනවා මෙංගදනේ. එයා උදා වෙලා වැය වෙලා යනකම් කාලෙදී ආන්නේ විපර්යාස ටික සිද්ධ වෙනකොට පින්වදනේ හිතෙන්නේ මොකක් කියලාද? මම ඉන්නවා කියලා හැඟෙනවා. මම ඉන්නවා කියලා හැඟෙනවා. හරි. මෙතන මේසයක් තියෙනවා කියලා හැඟෙනවා. නමුත් මේසයක් නැහනේ. තියෙන්නේ මොකද්ද? පඩ ව්‍යාපෝ තේජෝ ආයෝ තියෙන්නේ. නමුත් හැංගෙනවා. හැංගෙන්න පුළුවන් ඕන එක. ඒ වගේ හිතක් උදා වෙලා වැය වෙලා යනකොට මම කියලා එකක් හැංගෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ ඔබ හොඳටම තේරුම් ගත යුතු කාරණාව තමයි හැංගෙන එක නෙමෙයි තියෙන්නේ. මොකද්ද මේ? පටවිය පොත්වේජෝ. හැංගෙන්නේ මේසයා. එහෙනම් මේ ජීව කොටස මොකද්ද මේ? මේ මිනිස්සු කියන මිනිස්සු ගමක මිනිස්සු කියන්නේ මොකද්ද එහෙනම් ඔය? ඈ? චෛතසික දාන්නකො ඉතතුරට. එතන කියන්නේ චිත්ත කියලා කතා කරනවා. එතන හරි කරදරයි නෝක. හා. එතන කියන්නේ මොකද්ද මේ තියෙන්නේ? මේ හිත. හිතක පරිණාමය. පරිණාමය කියන්නේ මොකද්ද? විපරිණාමයටද? නෑ. වෙනස් වීමට. හිතක වෙන විපර්යාසය. හිතක් යම් කාලයක් ඇතුළත විපර්යාසයටපත් වෙනවා. ඒ පරිණාමයට නෙවෙයි විපර්යාසයටපත් වෙනවා. අනේ විපර්යාසයටපත් වෙනකොට ඒකේ අග කොටස විපරිණාමයි. ඒ විපර්යාසයටපත් වෙනකොට පින්තනේ හැංගෙන්න පටන් ගන්නවා මොකක් කියලාද? මම ඉන්නවා කියලා. එහෙනම් දැන් ඔබට මම ඉන්නවා කියලා හැංගෙන්නේ ඇයි කියලා තේරෙනව නේද? දැන් අඳුම තරමේ මට එක දෙයක් කියන්න. මම ඉන්නවා කියලා හැඟෙනවනේ හැමෝටම. හරි. මම ඉන්නවා කියලා හැඟුණාට ඇත්තටම මම දින්නේ හිතක්ද ඔය තියෙන්නේ? හිත. ඒක දන්නවද? ඔන්න ඔතනින් එහාට තමයි දැන් අපි ඔක ඩෙවලොප් කරන්න ඕනේ. ඒකට ගත්ත උදාහරණ තමයි මෙතන මේ මේසේ. වැඩේ වෙලා තියෙන්නේ මේකයි. මේසේ උදාහරණයට අරගෙන ඉඳන් ඒ පිළිබඳව එහෙම කිව්වහම පඬිවරු මොකද කරන්නේ? ඕක පිළිබඳ ඉතින් මහ විශාල විග්‍රහ කරනවා ඊට පස්සේ. මේකේ සංයුතිය මේක අරක මේක මෙහෙම මේක මෙහෙම මෙහෙම මේ පුංචි දෙයක් කියලා තියෙන්නේ. මොකන්ද ඒ? මේසයක් වශයෙන් හැඟුණට තියෙන්නේ පද ව්‍යාපෝදේජෝ වාය. එහෙනම් ඔන්න ඔය උදාහරණය ඔය උපමා උපමේ සංසන්දනයෙන් දැන් බලන්න හිතගෙන මම ඉන්නවා කියලා හැඟුණාට තියෙන්නේ මොකද්ද? හිත. හිතක මේ පරිණාමය ගැන ඔය කතා කරන්නේ. එහෙනම් හිතක පරිණාමය තමයි පින්ගතුනේ. ඔය සත්වයා වශයෙන් විද්‍යාමාන කරවන්නේ. එහෙනම් දැන් හොයලා බලමු හිත කොයි විදියට පරිණාමය වුණාමද ඔය සත්වයා කියන එක නිර්මාණය වෙන්නේ කියලා. හැංගෙන්නේ කියලා. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ සත්වයා වගේ හැංගෙන එක නෙමෙයිද? නේද? සත්වයේ කියලා හැංගෙන්නේ නැත්නම් ප්‍රශ්නේ වෙන සත්වයේ කියලා කියන්නේ මේ ඇවිදින්නවා එහෙම නෙමෙයි. මේ මං ඉන්නවා සත්වයක් නේ සත්වයා පැත්තකින් මම කියන එක ගන්න. මම ඉන්නවා කියලා හැංගෙන එක නේද ප්‍රශ්නේ? මම ඉන්නවා කියලා හැංගෙනකොට නේද පින්විතින් 1000 සහිත මැරීද දන්නේ, කැඩේද බිඳේද නැහේද වෙනසේද දන්නේ. අනේ මගේ දේවල් මේවා මේවා විනාශ වෙලා යයිද දන්නේ. ඔය එක එක ආකාරයෙන් මානසිකත්වයන් එන්නේ ඔය වෙලාවට නේද? මම ඉන්නවා කියලා හැංගෙන්නේ නැත්තම් ප්‍රශ්නේ ඉවරයිනේ. එහෙනම් ඒකට තමයි මේ උත්තරේ හොයන්නේ. මම ඉන්නවා කියලා තේරෙන එක තමයි මේ ප්‍රශ්නේ. ඒක ඉදින් මුලින් එහෙම දැනන් හිටියේ නෑ. මුලින් තේරුනේ මම ඉන්න එක තමයි ප්‍රශ්නේ. නමුත් ඒක තව ටිකක් ඉස්සරහට ගියහම මම ඉන්න එක නෙමෙයි ප්‍රශ්නේ. මොකද මම කියලා එකක් නෑ. මොකද තියෙන්නේ? චිත්ත තියෙනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මං ඉන්නවා කියලා හැංගෙනවනේ එහෙනම්. මොකද මේ මම ඉන්නවා කියලා හැංගෙන්නේ නැතුව මොන මොට්ටේද මම ඉන්නවා කියන්නේ? එන හොඳටම දන්නවා මේ මම ඉන්නවා කියලා හැංගෙනවා. හරි. ඒකත් හරි. නමුත් අපි දන්නවා මම ඉන්නවා කියලා හැඟුණාට මම කියලා කියන්නේ පරමාර්ථ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මූලික දැනුම එකක නෙමෙයි. දැන් ඔය මූලික දැනුම එකක කියලා කියනකොට තේරෙන්නේ. මම දන්න උදාහරණ වලින් ඔබට කිව්වොත් එම තේරෙන අයට තේරුම් ගන්න. දැන් ඔය භෞතික විද්‍යාව උගන්වනකොට තේරෙන්නේ භෞතික විද්‍යාව කියන්නේ මිනු මේක කහ මාන කියලා පාඩමක් තියෙනවා. ඉගෙන ගන්න අයට මතක ඇති. දැන් ඕකෙදි තේරෙන්නේ මේ මිනු මේක කියන්නේ උගන්වනවානේ. ඒක තියෙනවා පින්විතනේ මූලික ඒකක කොටසක්. මූලික ඒකක වලින් හැදිච්ච තව ඒක කොටසක් තියෙනවා. දැන් දිගමයි මේක. දිගමයිනවා කියන එක මූලික ඒකකයක්. කාලයේ මූලික ඒකකයක්. බර මූලික ඒකකයක්. ඔ දිග ඵලල උස ආදි වශයෙන් ඔක්කොම එක එක නේ මීටර රූල් එකේ මයින්. එතන ඒක දිග කියලා අපි ගමු. ඒ දිග ඒක මූලික ඒකකයක් මීටර. ඊළඟට කාලය වයින තප්පර. ඉන්න බර වයින කිලෝග්‍රෑම්. මේ තියෙන්නේ මූලික දැනුම මූලික ඒකක. මූලික මිනුම් ඒකක කියලා කියනවා මේකට. තව තියෙනවා. එක එක ආකාරයෙන් තියෙනවා. හරිනේ? දැන් මේ තුන නිකන් ගම්මුකෝ. ඒ වගේම එකක් තියෙනවා සිංහසනේ. දැන් බලයේ මයින ඒකකයක් තියෙනවා. බලය ෆෝස් මයින ඒකකයක් තියෙනවා. ඒකට කියනවා නිව්ටන්. ඒක මූලික ඒකකයක් නෙමෙයි. නිව්ටන් කියලා අපි ලියනවා. ඒක හරි. නමුත් මෙතන මේක හැදිච්ච එක. මේක හැදිලා තියෙන්නේ. ඔන්නෝහේ. මේව තේරෙන්න ඕනේ නැහැ. මේ මොනවද කියලා තේරෙනව නේද? කිලෝග්‍රෑම් මීටර් ට තප්පර වර්ගයට මීටර් කිලෝග්‍රෑම් මේ තියෙන්නේ. හරි. ෆිසික්ස් නෙමෙයි මේ උගන්වන්නේ. මට මේ වෙලාවේ මේ උදාහරණ ඇදිලෙන එකක් මම මේ කියන්නේ. දැන් මම නිව්ටන් වගේ පෙන්නන තිබ්බට මොකද තියෙන්නේ? මෙතන වර්ග අරව මේ ඔක්කොම තියෙන්න පුළුවන්. නේද මොකද්ද මේ තියෙන්නේ? මූලික දැනුම එකක තියෙනවා නේද? කිලෝග්‍රෑම් මීටර් සෙකන්ඩ්. වැටහෙනවද කියන එක. තව එකක් ඔබ හඳුනන ජූල් කියලා. ජූල් මොනවද හඳුනන ජූල් කියන්නේ? ශක්තියමයි නේද? ජූල් කියලා එකක් අහලා තියෙනවා. ආ මම මෙහෙම පෙන්වලා තියෙනවා. මේ විද්‍යාඥයන්ගේ නම්. ඇයි මේ මේ ඔක්කොම ලියන්නේ නැතුව? ඔය එකක් දැම්ම හැටි. නිව්ටන් කියලා දැම්මා. එකක් වගේ පේන්න තිබ්බට තියෙන එකක් නෙමෙයි මූලික එක තමයි හැමදේම තියෙන්නේ සිංහල. මූලික දෙයමයි ඔය තමයි හැමතැනම තියෙන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? පුරුද්දට උත්තරේට ඉරකුත් ගහනවා. මේ උත්තර වලට ලියන්නේ. හරි. මේ මොකද්ද ලියන්නේ? නිමේ බල මොනවද තියෙන්නේ කියලා බලන්න. කිලෝග්‍රෑම් මීටර් සෙකන්ඩ් තප්පර. කිලෝග්‍රෑම් මීටර් තප්පර. කිලෝග්‍රෑම් මීටර් තප්පර. මේ මේ જાතිය තව ගොඩක් ලියන්න පුළුවන්. ඒ ඔක්කොගෙම තියෙන්නේ මොනවද? කිලෝග්‍රෑම් මීටර් තප්පර. එහෙනම් පෙන්නදෙන්නේ මෙහෙම පේන්න තිබ්බට ඔය ඔක්කොම හැදිලා තියෙන්නේ මොනවද? අර මූලික දෙයින්. දැන් වැටෙනවද මූලික දෙයෙන් හැදිලා තියෙන්නේ කියන එක? ඒක වරදක්ද? නෑ එහෙම මොකු ප්‍රශ්නයක් නෑ වෙනසනේ. හැදිලා තියෙන්නේ මූලික දෙයෙන් එච්චරයි. එහෙනම් අපි හිතමු ලෝකේ තියෙන්නේ මේ තුන විතරයි කියලා. තව තියෙනවා වෙනසනේ. ඒවා ෆිසික්ස් නෙමෙයිනේ. ඒකින්ද ඒවා කියන්න යන්න ඕනේ නෑනේ. ඒවා කිව්වොත් ඔබ අහලවත් නෑ. ගොඩක් අය ඒවා. කැන්ඩෙලා කියන ඒවා අහලා තියෙනවද? ඒකයි අල්ලලා. හරන්නේ නෑනේ. මේ ටික අහලා තියෙනවනේ අපි හැමෝම. කිලෝග්‍රෑම් තප්පර මීටර් ඔය තුන අහලා තියෙනවනේ. එහෙනම් මෙන්න මේ ටික අරගත්තට පස්සේ වෙනසනේ. එහෙනම් මේකෙන් හැදෙනවා මේවා. එහෙනම් මෙතන නිව්ටන් කියලා පේන්න තිබ්බට. එහෙනම් නිව්ටන් කියලා හැඟුණාට මොනවද තියෙන්නේ? මේ මූලික ටික තියෙන්නේ. ඔන්න ඕක තමයි කිව්වේ වෙනසනේ. එහෙනම් මේ මේසේ කියලා හැඟුණාට ඉතින් මේසේ කියලා එකක් තියෙනවා, පේන්න තියෙනවා, පේන්නේ. නමුත් තියෙන්නේ මොකද ඇත්තටම? පඩවි ආපෝ තේජෝ වායෝ. එහෙනම් දැන් අපි මේසේ. මේසේ. අපි නියලිය මොහොත. පඩවි වර්ගය. ඈ? එනවනේ. ආපෝ තුන්වෙනි බලය. තේජෝ පළවෙනි බලය. වායෝ ආයත් වර්ගය. හා. ඔය දින මේසේ. එහෙනම් පුටුවට සූත්‍ර ලියන්න බෑ. දැන් මේසේ දෙකෙන් නේද? ඕන්න. හරි. මේක මොකක්ද? මේ පුටුව. තව මොකද ලියන්න ඕනේ? පෑන්. ඇලිය මොකක්?
පෑන්ලි. පෑන්ලි.
හරිද? 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 ඇයි? ආ. නැතුව ලියන්න බෑ. හතරම ඉන්න ඕනේ. වැඩිපුර හිටියන කමක් නෑ. හතරම ඉන්න ඕනේ. එනම් වෙගදෙනි මෙන්න මේකට අනුගුණව දැන් හිතට බලන්න මේසේ කියලා කියන්නේ මේ හතරෙන් හැදිලා තියෙන දෙය ඇත්තටයි. මේ හතර තමයි තියෙන්නේ. ඇත්තටම තියෙන්නේ හතර. නමුත් ඒවැ සංකලනයේ වීම මත පිඟදෙනි නිර්මාණය වෙලා තියෙනවා. දැන් විද්‍යාමාන වෙනවා. අපිට පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙන මේ කය නම් ප්‍රශ්නේ පිඟදෙනි. දැන් අපි කය නැති කරගන්න මොකද්ද කරන්න ඕනේ? පඨවි ආපෝ තේජෝ වායෝ වලට දෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා හොයන්න ඕනේ. ඒකයි මේ දැන් අභිධර්මයේ තියෙන්නේ මොකටද කියලා තේරුම් ගන්න යන්නේ ලෝක සත්‍යය. ලෝක සත්‍යයේ හිතේ අභිධර්මයේ තියෙන්නේ මාන්නක්කාරකමට ඉඳගෙන හොඳට හැමෝටම වැඩ වෙන්න වෙන්න ඉන්න කියලා. ඒකට නෙමෙයි පින්සනේ. ගැලවෙන්න දේශනා කරමු දහම. මේ ටිකේදී අභිධර්මයේ විතර නෙමෙයි මේ සූත්‍රවල තියෙනවා. පටවියාපෝතේජ වායෝ ගැන. ගැලවෙන්න දේශනා කරලා තියෙනවා. දැන් බලන්න ගලව ගන්න විදිය දැන්. අපිට තියෙන ප්‍රශ්නේ මේක මේසයක් විදිහට විද්‍යාමාන වෙන එක නම්. එහෙනම් දැන් අපි බලන්න ඕනේ මේසයක් වගේ විද්‍යාමාන වුණාට තියෙන්නේ පටවියාපෝතේජ වායෝන්නේ. දැන් ඒක අපි දන්නවා. දැන් අපි ඒක දැනගන්න හරි උත්සාහ කරන්නේ ඇයි? අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද්ද? මේසේ. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ නේද? නෑ. නමුත් මේක හරි දැනගන්න ඕන නම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ මේ? අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේසේ කියන එක. ඒක නිසා අපි බැලුවා මේ මේසයක් වගේ විද්‍යාමාන වෙන්නේ මොකද්ද කියලා. බල්ලකොට පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙනම් දැන් ඊළඟට බලන්න ඕනේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් මේසයක් වගේ පේන්න පඨවි ආපෝ තේජෝ වායෝ වලට මොකද්ද හැදිලා තියෙන හේනේ කියලා. එහෙනම් මේසයක් වගේ පේන එක නම් ප්‍රශ්නේ, ඒ මේසයක් වගේ පේන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලට මොන හේනේ වැදිලාද කියලා හොයලා, අන්නේ හේනේ වැදිච්ච තැන මක් කළා දාගන්න ඕනේද? අයින් කළා දාගන්න ඕනේ. අන්න එතකොට අපිට මේක පේන්නේ මොකක් විදියටද? පඨවි ආපෝ තේජෝ වායෝ විදියට. දැන් ඔහ කරන්න ඕනේද අපි? මේක මේසයක් වගේ පේන එක ඔබට ප්‍රශ්නයක්ද? එහෙනම් දැන් ඒක ගැන හොයන්න ඕනේ නැහැ. ඔහෙ තියෙන්නේ ඒක. ඒකේ අනිත් එකට යන්න. දැන් අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ තියෙන එක මේසයක් විදිහට පේන එක නෙමෙයි. මේ සිද්ධ වෙන ක්‍රියාදාමයේ කවුරු ඉන්නවා කියලා හංගන එකද? මම ඉන්නවා කියලා හංගන. මොකද දුකක් ආවා. ඔන්න බලන්න මේ අභිධර්මයට හරි අඩිය තියන්න ඕනේ කාටද කියලා හොයලා බලන්න ඕනේ ඉස්සෙල්ලා බෙන්ගට. නැත්තම් ඔක මාන්නකාරකම ඉගෙනගෙන හැමෝටම පෙන්න ගිහිල්ලා අන්තිමට පින්න තමන්ගේ ගොබේ යටට ඔක්කොම ගෙන්න ගන්න හදන ක්‍රියාකාරකම ඉඳලා මහ ගොබයක් තියෙන. නාගේ කියලා උපදින්න වෙනවා අන්තිමට. ලේසි වැඩක් නෙමෙයි ඒක. හිතාගෙන ඉන්නේ මම අභිධර්මයේ දර වෙලා හිටියේ. වැල්ල ගිහිල්ලා බැරි නම් කොහෙද ඉන්නේ? මහා පෙනියක් තියෙන නාගේ කියලා. එහෙම ලේසියෙන් සෙල්ලම් කරන්න බෑ සසරත් එක්ක. මනෝ හුබ්බංගම ආදම්ම මනෝ සෙට්ටා මනෝ මේ මොනවා කිව්වත් මොනවා කළත් චේතනා මූලික වෙලා තමයි ඔක්කොම වෙන්නේ. චේතනාවේ මොනවද තිබ්බේ? ඒකට අනුකූලයි භව. මේක ඕනේ වෙන්නේ කාර්යද කියලා හොඳට හොයලා බලන්න. දැන් ඔබට මේක හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වලින් කියන හොයන්න උවමනාවක් නැහැ. හේතු මේකෙන් ඔබට දුකක් ඇවිදින්න නැහැ නේද? මේ මේසයක් වගේ පේනවා කියලා ඇඬෙනවද දැන්? මේක මේසයක් වගේ පේනවා කියලා ඇඬෙනවද දැන්? ඒ කියන්නේ මේකේ අර පඨවි ගතිය පේන්න තියෙන්න ඕනේද මේකේ? පඨවි ගතිය, ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය එහෙම පේන්න තියෙන්න ඕනේද? එහෙම එකක් ඔබට නැහැ මේකද මේ? ඒක නිසා ඔබ මේ ගැන හොයන්නේ. එහෙම නේද? හැබැයි අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ ලෝකේ තියෙන දේවල් කැඩිලා බිඳිලා නැහිලා වෙනසිලා යද්දි හිතට මහ ගින්නක් දැනෙන්න පටන් ගන්නවා. හරි බයක් දැනෙනවා හිතට. ඔන්න ඔය දෙක තියෙනවා නේද? ඒක නිසා සතුට නැහැ. මොන හොඳට තේරුම් ගන්න අපරාධේ ඉන්න කියොත් කොහමද හැරිලයි? මොන පොඩි පිරිසක් ඉන්න දවසවල විතරයි මම මේවා කියන්නේ. ලොකු පිරිසක් ඉන්න දවසවල මේවා කියන්න බෑ. ඊපස්සේ විරුද්ධ කරගත්තොත් ඔළුව අපරාධේ. නිදා ගන්නවනේ සියට සියම නිදා ගන්නවනේ. ඇහැරලා ඉන්නවා සියට සියම ඇහැරලා ඉන්නවා. භාගයක් නිදාගෙන භාගයක් ඇහැරලා හිටියොත් ඔළුව විකෘති කරගෙන ගිහලා ඊට පස්සේ නිවන වැහිලා යන අපරාධය. වන් මං කොච්චර හොඳයිද කියලා මං නිදා ගන්න පගුව නෑ. දුවන බල්ලට පොල් බෑගෙන් ගහුවා වගේ. නිදා ගන්නවා නම් සියට සියම නිදා ගන්න. මෙතන ඇහැරලා ඉන්නවනේ සියට සියම. සතුටින් ජීවත් වෙන්න ඕනකම තිබුණේ සතුටින් ජීවත් වෙන්න ඕනකම තිබුණාට පින්වතනි ප්‍රශ්නයක් තියෙනවා. හැමතිස්සෙම බයක් හැදෙනවා හිතට. හැමතිස්සෙම ශෝකයක් එනවා හිතට. මෙන්න මේ ශෝකයයි බයයි නිසා පින්වතනි සතුට කියන එක නැති වෙලා තියෙනවා ලෝක සත්‍යයක්. දැන් මේ ලෝකෙේ හැම කෙනාම සතුටින් ඉන්න හදන්නේ. ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්න, දැසි දස තියාගෙන හැම එකක්ම කරන්නේ මොකටද? සතුටින් ඉන්න. සතුටින් ඉන්න. ආයේ එක දෙකක් නැහැ පින්වතනි. කැලේ ඉන්න ටාසන්ගේ ඉඳලා හැම කෙනාටම මොනේ මොකද? ඔය සතුටින් ඉන්න පිළිද. ඒ සතුට වෙනුවෙන් ඒගොල්ලෝ හොයාගත්ත ක්‍රියාකාරකම් තමයි ඔය කරන්නේ. දැන් කාමය කියන්නේ මොකද්ද? සතුටින් ඉන්න කියලා කාමුක ක්‍රියාකාරකම්. කාමුක ක්‍රියාකාරකම් කියන්නේ මොනවද ඔය? ඕනේ මේකක් පිළිගන්නේ. කැමටියක් හදාගෙන කන්න වෙන්න පුළුවන්, සුවඳ විලුම් ගල්වගෙන යන්න වෙන්න පුළුවන්, කොණ්ඩේ මල් ගහගෙන ඉන්න වෙන්න පුළුවන්, කාන්තාව පුරුෂය ඇසුරු කරන්න වෙන්න පුළුවන්, සත්ත්ව ඇසුරු කරන්න වෙන්න පුළුවන් මොකක් හරි. කාමුක ක්‍රියාකාරකම් කියලා කොටසක් තියෙනවා. ඔය කාමුක ක්‍රියාකාරකම් කියන ඔන්න ඔය කොටස් ටික. කරන්නේ මොකක් උදෙසාද? සතුට උදෙසා. ලෝකයාට සතුටයි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ ලෝකයාට හොඳටම තේරෙනවා අපි ඉන්නේ මහා අමුතු දෙයකින් ජීවිතේ මුස්පේන්තු වෙලා ගිහලා තියෙනවා කියලා. ඒ සමහර අමුතු දෙයක් කියලා කියන්නේ ඒක නිසා. ඒ කියන්නේ මොකකින් දෙයක උනේ කියලා තේරෙන්නේ නැහැ. තේරෙන අය දන්නවා හැමදෙසෙම බයකුයි ශෝකේකුයි එනවා. බයෙන් ශෝකයෙන් ඇලිලා ගිහිල්ලා තියෙන්නේ. බය ශෝකය තුලින් පුදුම පීඩාවකට පත් වෙලා ඉන්නේ ලෝක සත්‍යය. ඒකෙන් නිදහස වෙන්න තමයි බින්දුන හැම එකක්ම කරන්නේ. අලුත්ම වාහනයක් වෙලදපොලට එවන්නේ මොකක් දාලාද? ආරක්ෂිත මොකක් හරි එකක් දාලා එවනවා අපි ගෙදර බ්‍රෑන්ඩ් එක වෙනස් කරලා. මොකක් හරි නැත්නම් බ්‍රෑන්ඩ් ඒ බ්‍රෑන්ඩ් එකේ නම් වෙනස් කරලා එවනවා. ආරක්ෂිත මොකක් හරි එකක් කරලා තියෙනවා. ඇයි ඒ? හැමදෙස්සෙම පින්වදනි ලෝකයාට අලුතෙන් දෙයක් හඳුන්වලා දෙනවා නම් ඒ ව්‍යාපාරිකයෝ ඇඩ්‍රස් කරන්න ඕනේ කොතනටද? බයටයි ෂෝකේට. මොකද ඒ දෙකෙන් තමයි ඔය පිච්චිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ අයගේ හිතේ තියෙන බයට විලියමක් කරන්න පුළුවන්. මිනිස් එක ගන්නවා කියන එක. ශෝකයට පිළියමක් කරන්න පුළුවන් නා. මිනිස් එක ගන්නවා. අරක්කු જાතියක් හදනවා. මොකක් හරි අරක්කු ඩ්‍රග් එකක් හදනවා මොකක් හරි. ඒක ගත්තාම සතියක් යනකම්. හිතට වද දෙන දුක්දාහගත දේවල් එකක්වත් මතකෙට එන්නේ නැහැ. ඕකට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා ඔය ඩ්‍රග් එක වෙළඳ වලට දැම්මොත් සතියක් දෙකක් ඇතුළත ඒ කම්පැනි එකේ අයිතිකාරයාට ලෝකෙ ඉන්න ලොකුම සල්ලිකාරය වෙන්න බැරිද? පුළුවන්. මොකද තියෙන්නේ ෂෝකේ කියලා කියන්නේ මිනිස්සුන්ගේ පොලේ ගගහ වද දෙනවා. හිතලා බලන්න ඔබේ අතීතයේ ඔබට ගොඩක්ම සංවේදී දේවල් දැන් මතක් වුණා. හරි අමාරුයි ඒක හිතාගන්න. ඇයි එහෙම වුනේ? ඔබ අතින් වෙච්ච වැරද්දක් වෙන්න පුළුවන්. යන හෘද ශාක්තිය වද දෙනවා කියලා කියන්නේ ශෝකයයි. ඔබ කෙනෙකුට මොනවා හරි වචනයක් කිව්වා බල්ලකට දැනගත්ත ඒ කෙනා ඔබ වෙනුවෙන් මහ පුදුම කැපකිරීමක් කළා තියෙන්නේ. නමුත් තිරිසි ඉස්සරහ ඔබ වෙන වැදුනා. දැන් ඔබ මතක් වෙන වාරයක් ගන්න. මොකද වෙන්නේ? අර ශෝක එන මේ දෙන ඔන්න ඔය දෙකට පිළියම් කරා. ඔය දෙකෙන් පීඩාවටපත් වෙලා ඉන්නේ. ඔය දෙකෙන් පීඩාවටපත් වෙන්න 90%ක්ම මිනිස්සු කරන්නේ සෙඟදනේ කාමිය හැදිරෙන එක. ඔය පීඩාවටපත් වෙලා ඒකෙන් නිදහස වෙන්න. තව 10%කින් යම් කොටසක් ඉන්නවා. අපි එතනේ ඒ කොටස මොකද්ද කරන්නේ? එක එක මතිමතාන්තර අත්හදා බලනවා. ප්‍රථම ධානයේට සම්බන්ධිනවා. ද්විතීයික ධානයේට සම්බන්ධිනවා. තෘතීක අධ්‍යයන චතුර්ථ අධ්‍යයන අස්ස සමාපත්තිය යනකම් සම්බන්ධිනවා. ඕනේ මොකද්ද? අර කියන 10න් අයින් වෙලා ඉන්න. තව කෙනෙක් හිතන්න පුළුවන් වෙනදනේ මේ හිත නිසායි මේ ඔක්කොම වෙන්නේ. මේ හිත අයින් කළා දානෝ අසඤ්ඤ තලයට යන ක්‍රමයේ චතුත් අධ්‍යානික භාවනා ක්‍රමය. අසඤ්ඤ වෙන්න පුළුවන් හිත අයින් කළා දානවා. හිතෙන් තමයි මේ ඔක්කොම කරදර තියෙන්නේ. හිත අයින් කළා නම් ප්‍රශ්න ඉවරයි. තව කට්ටියක් හිතා ගන්නවා මේ වර්තමාන මොහොතේ ඉන්න ඕනේ අපි කොහොමද? අතීතයේ ගෙවිලි ඉවරයි අයින් කළා දාන්න ඕනේ. අනාගතේ තාම ආවෙ නැහැ. ඒ ගැන හිතන්නවත් හොඳ නැහැ. වර්තමාන මොහොතේ ඉන්න ඕනේ. මේ වෙලාවේ ඉන්න ඕනේ. මේ ඇවිදිනකොට ඇවිදිනවා ඇවිදිනවා කිය කී ඉන්න ඕනේ. යනකොට යනවා යනවා එනකොට එනවා එනවා ඉඳ ගන්නකොට ඉඳ ගන්නවා ඉඳ ගන්නවා සදපෙනකොට සදපෙනවා සදපෙනවා. ඔය ක්‍රමයට යන්න ඕනේ. වර්තමානයේ හිත පවත්වාගෙන ඉන්න ක්‍රමේ. එහෙම කරනවා. මන්නේ ඇයි එහෙම කරන්න කියලා? මොකක් උදේසාද එහෙම කරන්නේ? සතුටින් ඉන්න. ඒගොල්ලන්ට දැනෙනවා වින්දෙනි මහා මුස්පේන්තු ගතියක් හැමතිස්සම. කොච්චර කළත් සතුටක් නැහැ හිතට. හරිම අඳුරුයි. hina වෙලා ඉන්න පුළුවන් hina නතර කරගත්ත ගමන් ආපහු මහා පීඩාව. hina වෙනවා කියලා hina වෙමි ඉන්න ඕනේ හැමතිස්සම. hina වෙන වෙලා විනාඩියක් hina වුණත් ඒ විනාඩියෙම hina වෙන්න ඕනේ. මොකද හේතුව? hina වෙන්නේ එක හිතකින්ද? ඔන්න තප්පරයක් hina වෙන් බලන්න. hina වුණා. දැන් ඔක එක හිතකින්ද උනේ? නෑ, පළවෙනි හිතෙන් hina වෙච්ච එක වැයුණා. වැයුණාට පස්සේ මොකද කරන්නේ? ආයි පීඩා වෙනවා දැන්. ඒකින්ද මක් කරන්න ඕනේ දායි? ආයි hina වෙන්න ඕනේ. ඔන්න ඔහම තමයි hina වෙන්නේ. විනාඩියක් hina වෙනවා කියලා කියන්නේ නැත්තම් තප්පරයක් hina වෙනවා කියලා කියන්නේ කෝටි වතාවක් ඒකට උත්සාහ කළා දෙනවා. hina වෙන්න. ඒකයි කරන්නේ. එනම් මහ පුදුම පීඩාකාරී තත්ත්වයක ලෝක සත්‍යය ඉන්නේ. සමහරුන්ට තේරිලා තියෙනවා මේ පීඩා වෙන්නේ ශෝකයයි බයයි නිසා කියලා. හැබැයි ඒකට හේතුව මොකද්ද කියලා තේරිලා නැහැ. සමහරු හේතු විදියට දකින්නේ මේ හිත. ඔය අසඤ්ඤ පිරසකින් පරිස්සම් වෙන්න කියන්නේ ඒකයි තියෙන්නේ. ඒක නිවන වගේ ඒකයි පරිස්සම් වෙන කියන අනිත් ඒවට වඩා නිවනට හාත්පසින්ම වෙනස් දේවල් වල ඒක අල්ලලා දැම්ම හැටි. නමුත් නිවන වගේ ටික පරිස්සම් වෙනනේ පුළුවන් තරම්. මේ ඔක්කොම ප්‍රශ්න ගේන්නේ හිත කියලා හිතලා අපි ගෙදර හිත නිරුද්ධ කරගන්න හදන වැඩ පිළිවෙලක් තියෙනවා. තර්කානුකූලව බැලුවාම හරියට හරි නැද්ද? තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මේ තෘෂ්ණා නිසා නැත්නම් තණ්හාව නිසා තමයි ඔය බයයි ශෝකයයි ජනිත වෙන්නේ. මම කියන්නේ තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං. එහෙනම් මේ බයයි ශෝකයයි ජනිත වෙන්නේ තණ්හාව නිසා. තථාගතයන් වහන්සේගේ දේශනාව. උන්වහන්සේ ඔප්පු කරලා පෙන්නලා දිනවා කොහොමද ඒක වෙන්නේ කියලා. ප්‍රියමදුර ස්වභාවයේ තියෙන මේ තණ්හාව උපදින හැටි උන්වහන්සේ පෙන්නලා දෙනවා. ප්‍රියමදුර ස්වභාවය උනේ ආස්වාදය සපයි සාරය කියලා ගැනීම තමයි මේ ප්‍රියමදුර ස්වභාවය කියන්නේ. එනගේ ප්‍රියමදුර ස්වභාවය තුළ තණ්හාව හට ගන්නවා. ඒ තණ්හාවෙහි පවතිනවා. ඔය ආකාරයේ හොඳට උන්වහන්සේ විග්‍රහ කරලා දීලා තියෙනවා. ඒක ඉතින් බුදු ඇසට ගෝචර වෙච්ච ටික. නමුත් ලෝකයාගේ ඇසට ගෝචර වෙච්ච ටිකේ තියෙනවා හිතේ හිත උපදිනවා නම් මේ ප්‍රශ්නේ වෙනවා ඉතින් කියලා. හරිනේ පින්වතුනි ඒකද? හිත උපදිනවා නම් මේ ප්‍රශ්නේ වෙනවා. හරි. ඒක නිසා ඒ අය මොකද කරන්න කියන්නේ? හිත ගලවලා අයින් කරා. හිත ගලවලා අයින් කරා නම් දැන් ඉතින් දුකක් එන්න හේතුවක් නැහැ. බැලුව බැලමට හරි. හරි කියන්නේ සමහර බුදුදහමටත් වඩා ටිකක් ස්ටෑන්ඩඩ් වගේ නේද පේන්නේ? ඇයි බුදුදහමේ කරන්නේ අවිද්‍යාව තුස්නන් නැසන එක හිත තියාගෙන. මේ අපි එහෙම නෙමෙයි. අපි කෙලින්ම හිතම නසල දානවා. එහෙම ඉතින් ඉන්නේ. මට කියන්න සෙන්සනි, අවිද්‍යා තෘෂ්ණා නසන එකද ලේසි, හිත නසන එකද ලේසි? මොකද්ද ලේසි? උදාහරණයක් මං කියන්න. හොඳ නයිලෝන් කමයක් තියෙනවා. ඔය නයිලෝන් කමේ මැද්දට ගැටයක් වැහලා ඔබ දැකලා නැහැ. මොකෙක් හරි හරකෙක් වහරි බැඳගෙන එහෙම නැත්නම් ගහක් හරි ඔබ දැන් කපලා බිම දාන්න මේ අදිනවා කමේ. ඔය කමේ ඇදලා බිම ගහ බිම දැම්මහම දැන් කමේ හොද්දට කිටි කිටි තද වෙනවනේ. දැන් ඒ ගහ කපලා ඉවරයි. දැන් අනිත් ගහට හරියටම කමේ තියෙන එක ප්‍රමාණයක් විතරයි. ඔය ප්‍රමාණය විතරයි කමේ තියෙන්නේ. හරියටම මේ ගහ කපන්න ඔය කමේම ඕනේ. ඔබට දෙනවර ගැටේ නේලා දෙන්න කියලා. දැන් මේක කිටි කිටි තද වෙලා තියෙන්නේ. මේ ගැටේ ලෙහෙන එකද ලේසි? කපන එකද ලේසි? කපන එක ලේසි. නමුත් කැපුවහම අනික් ගහ අඩ ගන්න බලවන්නද? බෑ. කොට වෙනවා කමේ. ගොඩක් අය හිතේ නම් තියෙන හිඟදනේ ඒක හරිය ස්ටෑන්ඩඩ් කියලා. ගැටේ ලෙහෙන එකද ස්ටෑන්ඩඩ්? ගැටේ කපලා අයින් කරන එකද ස්ටෑන්ඩඩ්? ගැටේ ලෙහෙන එක නේද? ඒක කරන්න ලේසි නෑ නන් නෙමෙයි. කමේ තියාගෙන කමේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ හොයනවා. මේ කමේ ගැට දහිතයි කියලා කමේ විසිකරන්න පස්සේ ඊළඟ ගහ පෙරලන්නේ කවුද ඊට පස්සේ? ඔන්නෝක තමයි පින්දල තියෙන වෙනස. ඕක හොත්තට තේරුම් ගන්න. නැත්තම් තර්කානුකූලව නම් හිතම අයින් කළාම හරි තමයි. එතන ප්‍රශ්න ඔක්කොම ඉවරයි තමයි. ඒකනේ කියන්නේ හිතන අරිහතුන් වහන්සේලා පිරිනුවම් පානකම්. උන්වහන්සේලා නිවන සාක්ෂාත් කරගෙන නැහැ කියලා. ඒ අසඤ්ඤ පිරිස් තමයි එහෙම කියන්නේ. ඇයි? තාම හිත තියෙනවා නම් කොහෙද නිවන සාක්ෂාත් කරගෙන තියෙන්නේ කියලා අහන්නේ. හරි පරිස්සම් වෙනව නැවත නැවතත් ඔබට කියන්නේ. ඕකෙන් විතරයි පරිස්සම් වෙන්න තියෙන ඔබ. සෝතාපන්න නම් ප්‍රශ්නයක් නැහැ. හරක් මරන එකෙන් පරිස්සම් වෙන්න ඕනෙම නැහැ. කවුරු හරි කිව්වොත් මේ හරක් මරන එක හරි ජොලි වැඩක් දාලා දෙන්නද මස් කඩියා. මම බය නැහැ මාත්‍රයක්වත් එහෙම කෙනෙක් ගැල ඔබට මොනවද කිව්වද? ඇයි මන් දන්නව ඔබ ඒ තත්ත්වයට ආයි වැටෙන්නේ නෑ කොහොමදවත්. දැන් තරතෙන් හරි පහ වෙනකයි. මොකද ඔබ නිවන හොයාගෙන යන්නේ, විමුක්තිය හොයාගෙන යන්නේ, පින්වතුනි බුදුදහම වගේ. නිකන් හිතන්නකො දෙකේ ප්‍රශ්නේ තියෙන්නේ ගැටේ. ගේ ලෙහන්න ඕනේ ගැටේ කපන්න කියනවා. මම කපලා ඔය කපන්න ඉවර නෙවෙයි කපන්නකො. මං කොච්චර තරක අනුකූලව කපන්න ඔය ගැටේ අයින් වෙනවනේ එතකොට. මන්ද තියන ගැටේ ලෙහෙන එක අමාරුයි සින්. හිත තියාගෙන හිතේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ හොයන එක අමාරුයි පිං. හිතම කපලා අයින් කරන එක ලේසි. හිතම කපලා අයින් කරන චතුර්ථ ධානයක භාවනා ක්‍රමයක් කිව්වේ ඒක නෙමෙයි. ඒක චතුර්ථ ධානය වෙනකන් දැහැන් වඩන්න පුළුවන් භාවනාවක්. මෙල්ල ගිහිල්ලා අසඤ්ඤ සත්ව කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. චතුර්ථ ධානයක බවතලය. මහා කල්ප 500ක් එහි ඉඳලා ඊට පස්සේ ආයිමක් එනවද? ආයි පල්ලම් බහිනවා. ආයි හැදිලා එනවා හිතේ. ඒ කාලෙකට නතර කරන්න පුළුවන්. එහෙනම් මේකෙන් ඔන්න අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මොකද ඇත්ත තත්ත්වය? කොහොමද වෙන්නේ මේක කියලා? එහෙනම් මේ බයයි ශෝකයයි ජනිත වෙනවා. මොකක් හින්දාද? ඔය පටිසමුප්පාදෙට යටින් එන්ටර් වෙන්නද? බයයි ශෝකයයි ජනිත වෙනවා. මොකක් හින්දාද? මම හින්දා. එනේ දුක ජනිත වෙනවා. මොකක් හින්දාද? මම හින්දා. මේ දුක ජනිත වෙන්නේ මං හැදෙන හින්දා කියලා තේරුම් ගත්ත කෙනාට තමයි එතනින් එහාට දහම තියෙන්නේ. මේ බයයි ශෝකයයි ජනිත වෙන්නේ මම ඉන්නවා කියන හැඟෙන නිසා. මම ඉන්නවා කියලා හැඟුණොත් බයයි ශෝකයයි කියන එක නතර කරන්න බෑ. එහෙනම් දැන් සතුට හොයන්න යන අය දකින්න එක දෙයක්. මේ බයයි ශෝකයයි නිසා තමයි සතුට නැති වෙලා තියෙන්නේ. ඔන්න එක පොයින්ට් එකක්. බයයි ශෝකයයි නිසා තමයි සතුට නැති වෙලා තියෙන්නේ. බයයි ශෝකයයි කියන දෙක මක් වුණාමද? අයින් වුණා නම් සතුට ඉතුරු වෙනවා. නැත්තම් සතුට අද නැද්ද ඔබ ගාව? තියෙනවා. මක් වෙලාද තියෙන්නේ? වැහිලා තියෙන්නේ. සතුට සාමලීම වැහිලා තින අර හිඟන්න මතකයි නේද? පෙට්ටිය උඩ ඉඳන් හිටිය අවුරුදු 30. නමුත් ඇරලා බැලුවේ නැහැ. ඒක නිසා හැමදාම හිඟා කන උනා. පෙට්ටිය ඇතුලේ මොනවද තිබ්බේ? රත්තරම් මොනවද? සතුට ඔබ ගාව තියෙනවා. මේ දැනුත් තියෙනවා කංගතේ. ඔය සතුට මේ වෙලාවේ මතුනොත් එහෙම. රෝම කූපයක් නැර මහ සතුටක් දැනෙන්න පටන් ගන්නවා කංගතේ. මහා සැපයක් දැනෙන්න පටන් ගන්නවා. බුද්ධුම ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඒක මොහොතකට නැගුණොත්. මොහොතකට නැග ගන්න පුළුවන්ද? නැහැ. ප්‍රශ්නේ දෙන්නේ මොකක්ද? ඊට කලින් කවුරු උපදිනවද? මම උපදිනවා. මම ඉපදිලා අර සතුට ඔක්කොම විනාශ කරලා දානවා. එහෙනම් අපි දන්නවා මේ බයයි ශෝකයයි ජනිත කරවන්නේ මේ මම. අන්න ඉතනින් එහාට අපි මම ගැන හොයමු වින්නත. දැන් අපි මම ගැන හෙව්වට කමක් නැහැ. ඇයි? ඒක දෙතිස් කතා වලට වැටෙන්නේ නැහැ. ඇයි? අපිට මම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපේ සතුට වහගෙන ඉන්නේ මම කියලා දැන් අපි දන්නවා. ඒක නිසා ඔය මමයා මොකද්ද කියලා හොයන්න අපිට අයිතියක් තියෙනවා. හැබැයි කවුරු හරි කෙනෙක් පිංගසනේ මේ සතුට වහගෙන ඉන්නේ මම කියන එක දන්නේ නැත්තම් එයා මම ගැන හොයනවා කියලා කියන්නේ. ඒ දෙතිස් කතා තමයි ඔය කරන්නේ. වැරකට ඇති ඒවා නෙමෙයි. මේ වැඩකට ඇති නියක් නෙමෙයි නම් කරන්නේ සිංහතනේ. ඒක ඉගෙනගෙන ඉවරලා කරන්න හදන්නේ මොකද්ද? ලෝකයාට වැඩ දෙන්න ඉන්නේ. එහෙනම් දැන් ඔබට හොඳටම තේරෙනවා නම් පින්වතුනි මේ ඔබගේ සතුට වහලා තියෙන්නේ බයයි ශෝකයයි නිසා. මේ බයයි ශෝකයයි දෙක ඇති වෙන්නේ මම ඉන්නවා කියන හැඟෙන නිසා කියලා. ඕන තරම් උදාහරණ ඔබගේ ජීවිතයේ තියෙනවා ඒක හොඳට අත්දකින්න. හිතන්න හොඳට ගිනියම් වෙච්ච යකඩයක් ඔබගේ අතගාවට කිට්ටු කරනවා. එක පාට අත පස්සට අදිනවද නැද්ද? කෑ ගහගෙන අත පස්සට අදිනවද නැද්ද? හේතු බය ආවා. බය ආවේ මම ඉන්නේ හින්ද. බලන්න මම උපදින වේගෙ. අර ගිනි පෙනේනේ ලං කරපු ගමන් මොකද වෙන්නේ? පැයට කිලෝමීටර් 1000ක වේගෙන් ගන්න අත පස්සට ඇදලා. ඒ අත පස්සට ගන්න වෙලාව අත මොකද වැදුනොත් කඩලා යනවා අත. ඒ තරම් වේගෙන් නේද ගන්න. බලන්න උපදින වේගය. හරි වේගවත් වෙනසනේ මම හැදෙන එක. ඒ හැම මොහොතකම මම උපදිනවා. මම උපදිච්ච ගමන් එන ලොකුම දේ මහා බයක් වෙනවා වෙනසනේ මට මොනවද වෙයි කියලා. පුදුම බයක් හිතෙන්නේ නේලාට. මට මොනව හරි වෙයි කියලා. ඒ වෙලාවේ ඔබෙන් ඇහුවත් මොකද ඔය අතපස්සට ගත්තේ? මාව හුච්චන්නේ නැද්ද කියනද නැද්ද? තා පොඩ්ඩේ මාව පිච්චෙනවා. අත පිච්චෙනවා කියලා කියන්නේ නැහනේ. ගොරදුරට කියන්නේ මොකද්ද? තා පොඩ්ඩේ මාව පිච්චෙනවා. ඇත්තම කියනවා. එහෙනම් මේ අත පස්සට ගත්තේ අත පිච්චෙන හින්දාද? නෑ. මොකක් හින්දාද? මාව පිච්චෙන හින්දා. ඒ කියන්නේ එහෙනම් ඒ ගිනි පෙනෙලේ ලං වෙනකොටම කවුරු හැදිලාද? මම හැදිලා. ඒ හැදිච්ච මාව පිච්චේ කියලා ලොකු බයක් තිබුණා. දැන් ওই විද්‍යාගාරයේ එක පරීක්ෂණයක් තියෙනවා. අවලම්බ පරීක්ෂාව. හරියට වචනේ අහගන්න. නැත්නම් අවලම්බ පරීක්ෂාව කිව්වා කියලා කියයි. අවලම්බ පරීක්ෂාව. අර ඔරලෝසුවේ බට්ටා තියෙන්නේ. මේ අර සියාගේ ඔරලෝසුවේ. ඒ ඔරලෝසුවේ සිංහලෙන් කියන්නේ මොකක්ද? grandfather clock කියන එක. සියාගේ ඔරලෝසුව කියන්න බෑනේ ඒකට. ඒකට තියෙන අර අපේ ආච්චි අම්මල සීලාගේ වලව තිබ්බ ලොකු ඔරලෝසු අර බට් එකක් වෙනනේ. ඒකට සිංහල නමක් තියෙනවද මක් හරි? ඔරලෝසු විතරද කියන්නේ නේද? ඈ? ඒක බට් ඔරලෝසු. තියෙනවද ඒකට නමක් කියලා? මම මේ ළඟදිත් කල්පනාවට ආවා ඒකේ සිංහල නම හොයාගන්න බැරි වුණා. හරි. එහෙනම් ඒකට නමක් නැහැ. මහලකු සිංහල ජාති රඟා සිටවන්න නැදන්නේ. සියාගේ ඔරලෝසුවට කියන නම දන්නේ. හරියට. දැන් අපි කතා කරමු සියාගේ ඔරලෝසුව කියලා. ඒ බට්ට ඔරලෝසුවේ බින්දුනේ බට්ටා ඉන්නේ. ඔන්න මේ බට්ටා පිළිබඳව. ඔකට කියන සරල අනුවර්තිය චලිතය කියලා. ඔන්න මේ බට්ටා පිළිබඳ පරීක්ෂාවක් කරනකොට ඒක වීඩියෝ එකක් හොයාගන්න පුළුවන් නම් මම ඔබට පෙන්නන්නම්. ලොකු බෝලයක් එල්ලනවා. සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 20ක විතර බෝලයක්. ලණුවක් දාලා සීලෙම එල්ලලා. මේ පුතාට කියනවා විත්‍යයින් හිටගන්න කියලා. හරියට මේ පුතාගේ ඔළුව මට්ටමේ තමයි මේක එන්නේ. මේක දෝලණය වෙන්නේ ඔළුව මට්ටමට. ඒ පරීක්ෂණේ තියෙන්නේ හරියටම එතන ඉඳලා සමමිතිකව බෝලේ අරහෙට ඇද්දොත් මෙවෙනෝක යන්නේ. දැන් මේ පුතා මෙතන ඉන්නේ. ඉතල පොඩ්ඩක් මාතයි පුතා. පුතා මෙතන ඉන්නේ.
අපි මොලේ මෙතෙන්ට ගලා අතරි.
සෛද්ධාන්තිකව හරියටම මොකද වෙන්නේ? හරියටම මේ නහය ගාවට ඇදිලා මක් වෙනවද? නතර වෙනවා. ඔතන බය නැතුව ඉන්න පුළුවන් කාට විතරද? ඔතන බය නැතුව ඉන්න පුළුවන් කාට විතරද? අරියතුන් වහන්සේට විතරයි. මොකද? හැබැයි දෙගදනි. බෝලේ වදින්නේ නැහැ. සයිද්ධාන්තික ප්‍රායෝගික පොඩ්ඩක් අඟලක්ේ මරක වැඩි කළොත් එම් මොකද වෙන්නේ? නහය වල ඉවරයි. එහෙම නැත්තම් මේක වදින්නේ නැහැ ඇවිදilla. මේ එනවා මේ එනවා. ඇවිදilla නහය ගාවට ඇවිදිනවක් එනවද? නැතර වෙනවා. වින්න බෑ. ඇයි? බෝලේ මෙහෙට එනවා පේනකොට කවුරු උපදිනවද? මම උපදිනවා. මම උපදිනකොට පේනවදනි? දැන් සියලු ක්‍රියාදාමයන් වෙන්නේ මක් වෙන්නේද? එතනින් ආරක්ෂා වෙන්නේ. හිතලා බලන්න. හොඳටම දන්නවා ජීවිතේට කිසි හානියක් වෙන්නේ නැහැ මේකටනේ. මේ මේ මේක ප්‍රූව් කරලා තියෙන හානි වෙන්නේ නැහැ. දැන් අපි ඊළඟ සෙනසුරාදාට අපි පරීක්ෂණය කරමු. ඔබ එන්න. අපි ඔන්න ඒකට තව පිහිදේකුත් ගාලා තියෙනවා. ඉතින් අරියත් උනාද කියලා මයින්න මොකුත් වෙන්නේ නැහැ. ඒක හොඳටම විශ්වාසයි මොකුත් වෙන්නේ නැහැ. නැවත් ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. මොකුත් නොවුනට මහා මේක වෙනවා. මොකන්ද මහා මේක? මම උපදිනවා. ඒ මම ඉපදිච්ච ගමෙන් එංගදනේ. කරන්න පුළුවන් මොනවා හරි දෙයක් කරනවා මාව බේර ගන්න. සමහරట్లాට තින් ඇතනේ එහා පැත්තේ යාළුවෙක් හිටියොත් එහෙම ඌවටක් ගාලා ඇදලා ගන්න හොලන් ඉස්සරහට මිනිස්සු ඔබට බනින්නේ, මිනිස්සු ඔබට ගහන්නේ, හිඟි හිංසා කරන්නේ, නින්දා පහස කරන්නේ මොකකින්ද? මම හින්දා ඒ සිද්ධියට අදාළව මම ඉපදෙනකොට පින්විතනේ ඒ මම මහ පුදුම කාලකන්ණි මමක්. ඒක නම් වචන නෑ පින්විතනේ කියන්නේ. අර සෙල්ෆිෂ් කියලා කියන්නේ ඒකේ උප්පරිමේ. ආත්මార్థකාමී නෙමෙයි සෙල්ෆිෂ් කියලා කියන්නේ. ආත්මార్థකාමී කියලා. ආත්ම අර්ථකාමී නෙමෙයි ආත්මార్థකාමී කියලා. වචන දෙක මේක නම අපි පාවිච්චි කරන්නේ වෙන එලියකට මත ආත්මార్థකාමී කියන ගානේ හොඳ යන්නේ. ඒක මහ පුදුම කාලකන්ණි හිතක් වෙනදේ මේ වෙලාවේ පහළ වෙන්නේ. සමහර ලා අම්මා හරි අදලා ගන්නේ ඉතින්. ඉතින් මම කියන්නේ කොච්චර රෝලද කියලා. සත්ත පහකට විශ්වාස කරන්න බෑ සිංහදෙනි මම හැදෙන මිනිස්සු. මම හැදෙන එක හිතට හැදිච්ච රෝගයක් කියලා දැනගත්ත මනුස්සයව මාත්‍රයක් හරි විශ්වාස කළ හැකි. නමුත් මම ඉන්නවා කියලා හිතන් ඉන්න මනුස්සයා මේ මම්මයි මේ ඉන්නේ. රෝගයක් හින්දා මම ඉන්නව දැනෙනව නෙමෙයි. ඒ දැනෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ට එහෙම. ඒ අයව ටිකක් හරි විශ්වාස කළා කියලා නේද? කෙලින් මම ඉන්නවා කියලා. ඒ කියන්නේ හැම මොහොතකම යාගේ මම උපදින. ඒක යාට ප්‍රශ්නයක් නැහැ. ඒක යාගේ සාමාන්‍ය දේ. මේ පුද්ගලයා පුදුම භයානකයි වෙනදනේ. මොන දේ කරයිද දන්නේ නැහැ. ඉවසගෙන ඉන්න පුළුවන් යාට ටිකක්. ඒ ඉවසීමට සීමා තියෙනවා හැමතැනම. දැන් නිකම්ම හිතලා බලන්න. යුනිවර්සිටි එකේ මොකක්ද එක්සෑම් එකක් කරනවා. කොපි කරලා හුණු. අපි හිතමු යුනිවර්සිටි එකෙන් අයින් කරනවා. ඒ අයින් කළොත් ලොකු ජොබ් එකක් ලැබෙන්න යන්නේ. ඒක වෙන්නේ මේ ඩිග්‍රී එක කරන්නේ ඒක ගන්න වෙන්නේ. ඒක ගන්න වෙන්නේ නැහැ කියලා කියන්නේ. දැන් ඉන්න පෙම්වතියව කසාද බඳින්න වෙන්නේ නැහැ. මොකද යාගේ තාත්තා කියලා දෙන්නේ මේක මේ ජොබ් එකට ගියොත් දෙන්නම් නැත්තම් දෙන්නේ නැහැ. දැන් ලොකු බරක් නේද මේ හිතේ තියෙන්නේ. දැන් මේක කොපි කරනවා. විභාගේ අමාරුයි. මේක කොපි කරනවා. ඒක එන්න එනවා දැන්. ඉන්නේජිලේට කවුරු හරි එනවා බලන්න. එනකොට මොකද කරන්නේ? දැන් මේකගේ මම හැදිලා මේ කාඩ දැන් මේදෙනි මම හැදුණ එක කොච්චර ප්‍රබල දිනන ඇඟෙන් දාඩිය දානවා AC room එකේ ඉන්නකොට. ඒ තරමට මම හැදිලා පිච්චෙනවා දැන් මේදෙනි. මේ හොඳම යාළුවා එහා පැත්තේ ඉන්නේ. සමහරවිට විසිකරන එකක් නැද්ද අර කොල්ලේ යාළුවා ගාවට? දැන් අර කියපු ඔක්කොම ටික වෙන්නේ කාටද? යාළුවට. හැබැයි උටෙන් ගානක් නැහැ. ඒ තරම් බයක් නැල දෙන හිතට. ඒකයි පිංගදෙනි කියන්නේ. ඔය ලෝකේ දහබළු වැඩ කරන්නේ උන් කොන්ද පන්නේ තියකු මිසක්. වීරයෝ නෙවෙයි. එහෙම ඔබට කියන්නේ මං බෑන්නා වඳුරනේ කියාගෙන මෙහෙ එන්න එපා. එතන කියන මහත්යර විත්තියට හේත් වෙලා කොන්ද කෙලින් කරගනින් කියලා. වැන්නන. රහිතා ගන්න ලෝකෙට අවදසාදානකම් කරන්නේ බයෙන් ඇල්ලිලා ගිය පුදුමාකාර විත්තියකටපත් දැච මිනිස්සු වෙන. තේරුම් ගන්න මේ වෙන විදිහ ඒක නතර කරන්න බෑ හැබැයි. ඒක වෙනනේ මිනිසුන් හිරේ දාලා වැඩක් නැහැ. ඒ මිනිස්සුන්ට ගහලා බැලන්න වැඩක් නැහැ. නතර කරන්න බෑ ඒක වින්හසට. ඔබ හිතන සාධාරණ නැද්ද කියලා ඒ බය ආවට පස්සේ වින්හතනි වෙන මොකුත් මතක නැහැ. සමාජ සාධාරණ මතක් වෙනවද ඒ වෙලාවේ? දැන් ඔබ දියේ ගිරিলা. දැන් දියේ ගිරিলা දෙපාරක් යට ඉඳන් දැන් තුන්වෙනි පාරේ යනතම් උලාවා. මේ කව ඔබ දියේ ගිරিলা ඉන්නවා දැකලා කව කෙනෙක් ආවා. ඔබ බේරගන්න. දැන් මේ එන්නේ දෙවි කෙනෙක් නෙමෙයිද? නෑ ඔබ බේරගන්න. ඔබට ඒ දාට මතක් වෙනවද මේ එන්නේ දෙවි කෙනෙක්යි? මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි. ඒක පිළිඅරගෙන මේ දෙවියෝ මාව බේරගන්න එනවා. දෙවිය. මාගේ নমස්කාරය නුඹට. ඔය මොකද තේරෙනවද? නෑ බින්දනේ. අරක ළඟට ආපු ගමන් ඔය මොකද කරන්නේ? ඒකගේ බෙල්ල එලිලා ඒකව යට ගහලා ඔබ උඩ එනවා. මම කියලා කියන්නේ ඒ තරම් කාලකන්ණි ස්වභාවයක්. ඔබට තෑගි දෙන්න ඕනේ සිංහතනි, මමත් එක්ක ජීවත් වුණාට මෙච්චර කාලයක්. දැන් මෙතන ඉන්න අයත් නම් මේ කියන එක හොඳට තේරෙනවා. මේ රෙකෝඩින් එකක් අහලා අපේ වැරදි හොයන්න හදන අයට නම් හිතන ඇති මොකක් කියනද? දැන් නම් උට තේරිලා. ඇයි ඒකුන්ට මම කිව්වහම තේරෙන්නේ මොකම්මද? මම එන මං එක හිටියද ඔබට තෑගි දෙන්න ඕනේ කියලා. ඒකයි පිළිගන්නේ මම කියන ස්වභාවය ඒ තරම් කාලකන්ණි ස්වභාවයක්. අර අර දෙවියෙක් වගේ ආපු මිනිස්සයව යට ගහනවා. පිළිගන්නේ යට ගහලා ඔබ කොහොම හරි උඩ එන්න බෑ. ඔබ නොකරයිද එහෙම? හොඳට තේරුම් ගන්න, එහෙම නොකර ඉන්න බෑ. මොකද මේ වෙලාවේ පිළිගන්නේ තනි කරම තියෙන්නේ. මුළු හිතම වහගෙන තියෙන්නේ බය. මම ඔබට කිව්වේ මට එහෙම සිද්ධියක් වුණා කියලා. යාළුවෙක් මගේ ඇඟට පැනලා ඇලේදී යාළුවෝ දෙන්නේ. මර බය ආවා. මේ හොඳම යාළුවෝ දෙන්නේ. මේ වෙලාවට මේ ඇඟේ ඇඟේ එල්ලීලා ඉන්නේ යාළුවෝද මොකුත් තේරෙන්නේ නැහැ. මේ නේලාට මොකක් තේරෙන්නේ? මම මැරෙන්න යන්නේ. මේ අතට දීලා ඇරියා. එකෙක්ගේ හොස්ත පලද යන්න. කවුද ඉන්නේ ඉතින්? ඊට පස්සේදී හරි වේදනාවක්. ඇයි? යාළුවාගේ කටින් ලේ වැක්කිරෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඇයි කියලා. ගැහුවේ. ඒගොල්ලන් දන්නවද මේ වේදනාව? නැහැ. මං ඉපදුනා. ඒ වෙලාවේ විතරක් නෙමෙයි ඊට කලින් මං ඉපදුනා. ඒ වෙලාවේ ඉපදිච්ච මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා මං මැරෙයි කියලා. මේ හින්දා ඒ බය බයෙන් වැහිලා ගියා සම්පූර්ණයෙන්ම පිටත. දැන් ඔබට මේ වගේ සිද්ධ වෙලා නැද්ද ඕනේ තරම්? සිද්ධ වෙලා ඇති. යාළුවෝ ටිකක් බිම පෙරලගෙන ඇඟ උඩ නැග්ගාම එහෙම. ඒ නයි පිහියක් එහෙම තිබුණා නම් මොකද වෙන්නේ? දැමලා ඉනෝ පිටත. ඔන්නෝ වගේ අවස්ථාවක් තමයි පිහියෙන් යන මරනවා කියලා කියන්නේ. අරගෙන නිකන් ඒ බය නිකන් වේදනේ අසිහියටපත් වෙන ධර්මයට බය නේක. පිහියෙන් ඇනලා සාමාන්‍යයෙන් පිහියෙන් ඇනලා මරන අවස්ථාව කියන්නේ එච්චරම අසිහියටපත් වෙන තරමක් නෑ. හේතුව මොකද්ද? මම උපදින්නේ. ඔය කියන සිද්ධිය ඇතුළේ හිටියේ අරිහතුන් වහන්සේ නමක් නෑ. උනාසේ බින්නම් පාන. උනාසේ ගහයිද? අලි පැත්ත. නෑ. මොකද උනාසේට ඒ බය එන්නේ නෑ. එහෙනම් මේ ලෝකෙ විශ්වාස කරන්න පුළුවන්. කා විතරද? අරිහත් උන්නාසේ විතරයි. අරිහත් ඵලය දක්වා පින්සනේ. මරණ එකක් නෑ. නමුත් මොනවා හරි දෙයක් කරන්න හොලා. මොකද හේතුව බය කියන එක විතර ජනිත වෙනවා. එහෙනම් දැන් ඔබට හොඳටම ඔප්පු වෙනවා නේද? මේ බය තමයි, මේ බයයි ශෝකයයි තමයි ප්‍රශ්නේ. මේ සතුට වහලා තියෙන්නේ බයයි ශෝකයයි. එන්නේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්නයි අපි යන්නේ. එහෙනම් බයයි ශෝකයයි හටගන්නේ මං හටගන්න නිසා කියලා දැන් ඔබට වැටහෙනවද? එහෙනම් මේකදී අද ඉඳලා අද ඉඳලා කියන්නේ මේක ඔය මේට කන්නුත් මේ දන්නව දැන් මම අහලා අද ඉඳලා උත්සාහ කරන්න පුළුවන් තරම් මොනව කරන්නද ඔන්න ඔය පිංගදෙනි මම කියන ස්වභාවයට පහර දෙන්න මම කියන ස්වභාවයට පහර දෙන්න මම නෑ කිව්වොත් හරියනවද මගේ නෙමෙයි කිව්වොත් හරියනවද ඒකක හරියන්නේ අවබෝධයට ගන්න ඕනේ සිංහසනි මම කියන එකක් හැංගෙනවා මිසක් මම ඉන්නව නෙමෙයි ඔන්න ඔතන හොඳට තේරුම් ගන්න හිතා ගන්න එපා මම නෑ කියලා ගැනීම මේ මම කියන්නේ මම එහෙම එකක් නෑ මේ මොකු මට එහෙම දැනෙන්නේ නෑ මම දැනෙන්නේ මට එහෙම මම කියලා දැනෙන්නේ නෑ ඒ සමහර වෙලාවෙම කියනවා ස්වාමීන් වහන්සේ මට දැන් මම කියන එකක් දැනෙන්නේ නෑනේ මට පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ මම කියන එක. මොනවද කියන්නේ? මට පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ මම කියන එක. හොඳට තේරුම් ගන්න සේනදෙනි. මේ මම කියලා ඔබට හැංගෙනවා. ඒක හරි ඒක වැරද්දක් නැහැ. මම කියලා හැංගෙනවා. මිසක් මම ඉන්නව නෙමෙයි. මම කියන හැංගෙනවා. එතන ලොකු කතාවක් තියෙනවා. ඒ කතාව ටික ටික ලියා ගන්න ඕනේ. මම කියලා හැංගෙනවා. ඒ මම කියන හැංගෙන්නේ පිංගතුනේ. අර හිතේ පරිණාමයේ එක අවස්ථාවක් නිසා හිතේ පරිණාමය සිදු වෙනකොට තමයි පින්වතුනි ඕක දැනෙන්න පටන් ගන්නෙ මම ඉන්නවා කියලා. එහෙනම් ඇත්තටම තියෙන්නේ මොකද්ද? ඇත්තටම තියෙන්නේ හිත. පරිණාමයට යන හිතක් තියෙනවා. පරිණාමය හරහා විපරිණාමයට යනවා. හිතක් තියෙනවා. හිතක ලක්ෂණ ටිකක් තියෙනවා. මොකද හිත හැදෙන්න පින්වතුනි මූලික වශයෙන් කරුණු ටිකක් ඕනේ. ඒ කරුණු ටික නැතුව හිතක් හැදෙන්නේ නැහැ. හිතක් හැදෙන්න අවශ්‍ය කරුණු වලට හිතේ ලක්ෂණ වලට කියනවා මොකක් කියලා? චෛතසික කියලා. ඒ චෛතසික ටිකක් තියෙනවා පින්වතුනි ඒ ටික නැතුව හිතක් හැදෙන්නේ නැහැ. ස්පර්ශ කියන චෛතසිකයේ තියෙනවා ස්පර්ශ කියන චෛතසිකේ නැතුව හිතක් හැදෙන්නේ නැහැ දැන් එහෙනම් බලන්න දැන් මම ඉන්නවද මම ඉන්නවා කියලා හැඟෙනවද හැඟෙනවා මම ඉන්නවා කියලා හැඟෙන්නේ ඔය මොකක් සම්බන්ධවද මොකක්ද ඔය මම ඉන්නවා කියලා හැඟෙන්නේ තියෙන්නේ මොකද්ද ඇත්තට හිත නමුත් ඔබට දැන් ප්‍රශ්නයක් එන්නේ නැද්ද ඉතින් හාඳුරුනේ හිතක් හා ඔබ හන්සේ කියනවා නම් අපි ගන්නම්කෝ හිතක් තියෙනවා හරි ඉතින් හාඳුනේ අපිට දැනෙනවනේ අපිට හිතෙනවනේ ඔන්න වගේම හිතෙනව නේද දැන් ඔබට ඔබ හන්සේ කියනවා නම් මම නෑ කියලා හිතා ගන්නම් හිත තමයි තියෙන්නේ කියලා නමුත් ඉතින් අපිට දැනෙනවනේ දේවල් මේ රූප එහෙම පේනවනේ ඒ හිතකින් මොන හරි දෙයක් කරන්න පුළුවන්නේ මේ අතපය එහෙම චලනය වෙනවනේ මේ අත උස්සන්න කිව්වහම මං එහෙම හිතනකොට නෙමේ අත ඉස්සෙන්නේ නමන් වේදනේ එන කරුණු හරියට ලියා ගන්න මම නෑ කියලා හිතා ගන්න පුළුවන් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක හිතන්න දෙන්නේ නෑ ඒ මොකක් හින්දාද දැනෙනවා මේ රූප පේන බව දැනෙනවා ශබ්ද ඇහෙන බව දැනෙනවා ඊළඟ මේ අපි ඇවිදිනවා අතපය හොලවනවා කතා කරනවා. ඒ තමතරව මේ මේ එක හිතක් හතගත්තට පස්සේ ඒ හිතෙන් වෙන එකක් අරමුණු කරන්න එහෙම බෑ. ඒකම තමයි මේ හිත මැද්දේදී මැරෙන්නේ. පින්දෙනි අපි මේ කතා කරන්නේ මොකක් ගැනද? හිතක් ගැන කතා කරන්නේ. හිතක තියෙනවා පින්දෙනි ලක්ෂණ ටික. මූලික වශයෙන් පිළිතන්න ඕනේ ලක්ෂණ හතක් තියෙනවා අනිවාර්යයෙන්ම හැම හිතක මේක පිළිතනවා. ඒවට තමයි සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා කියන්නේ. හැම හිතකම ඒවා පිළිතනවා. ඒ ඒ හත පිළිතන් නැතුව හිතක් හටගන්නේ. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රත ජීවිතේන්ද්‍රිය මනසිකාර ඔන්නෝම හතක් යනවා. දැන් මේව නම් වශයෙන් දරන් හිටියේ නැත්තම් නිව නිවරද? එහෙම එකක් එහෙම නැහැ. මම මේ කියන එකේ සාරය විතරක් ගන්න මේක දෙන අනිත් ඒවා ඉතින් දේශකයෙකුට හොඳයි. වෙන අවශ්‍යතාවයක් නැහැ. සිංහදෙන හිතේ ලක්ෂණයක් තියෙනවා ස්පර්ශ කරන්න පුළුවන්. ස්පර්ශ කරන කියන්නේ අතින් ස්පර්ශ කරන එක නෙමෙයි. ස්පර්ශ කියන චෛතසිකයේ හිතේ තියෙන නිසා පින්වතුනි ඒ හිතේ ඇවිල්ලා යමක් ස්පර්ශ වෙන්න පුළුවන්. දැන් මට කියන්න ඒක හිතේ තියෙන ලක්ෂණයක්ද මගේ තියෙන ලක්ෂණයක්ද? හිතේ තියෙන ලක්ෂණයක්. එහෙනම් මට රූප බලන්න පුළුවන් දැන් ඔබ කියනවා නේද ස්වාමීන් වහන්සේ ඉතින් මම නැහැ කිව්වට මට රූප බලන්න පුළුවන් නේ. මම නැහැ කිව්වට මට ශබ්ද අහන්න පුළුවන් නේ. දැන් ඔය ස්පර්ශ කියන චෛතසිකේ මගේද තියෙන්නේ හිතේද තියෙන්නේ? හිතේ තියෙන්නේ මේක. ඒකයි අපි හිත ගැන දන්නේ නැති නිසායි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඔය මම කියලා හිතන් ඉන ඔක්කොම ගති ලක්ෂණ කොහෙද තියෙන්නේ? හිතේ තියෙන්නේ මේක තමයි. ඔබ මම ඉන්නවා කියලා හිතාගෙන ඉන්න යම් යම් කොටස් ටිකක් තියෙනවානේ. ඒ ඔක්කොම හිතේ දිනනවා. ඒක නිසා තමයි ගලව ගන්න බැරි. හිතන්නේ මේක මගේ තියෙනවා කියලා. ඔබට රූප බලන්න හුලුවන්ද බැරිද? ඔබට රූප බලන්න හුලුවන්ද බැරිද? පුළුවන්. ශබ්ද අහන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ ඔබටද හිතටද? හිතට වෙන හිතට ලක්ෂණයක් තියෙන හැම කරන්න පුළුවන්. හිතට ස්පර්ශ වෙන්න පුළුවන් ඕන එකක් ඇදෙලා. එන ඕන එකක් හිත ස්පර්ශ කරනවා. වැටුණාද ඒ කොටස? යම් බලන ඊළඟට. වේදනා. මේ හිතට බින්දෙන වීමක් දැනෙනවා. අත පොඩ්ඩක් කොනිටගෙන බලන්න. ඔබට දැනවනේ? ඈ? ඔබට දැනවනේ? ඔබට නෙමෙයි දැනුනේ. හිතට හිතට එහෙම ලක්ෂණයක් තියෙනවා අපේ ඉඳගෙන. මොකද හිත හැදෙන්නේ නැහැ මේ ලක්ෂණේ නැතුව. වේදනා චෛතසිකයේ හිතේ තියෙනවා. ඒක නිසා අපේ ඉඳගෙන ඕනෙම වීමක් දැනෙනවා හිතට. දැන් බලන්න කරුණු දෙකක් අපි කතා කළා. ඒ කරුණු දෙකම මට තියෙන එකක් නෙමෙයි. හිතට තියෙන එක. නමුත් මට තියෙනවා කියලා අපිට හිතිච්ච ප්‍රධාන කරුණු දෙකක් නෙමෙයිද ඔය? මේ මං ඉන්නවා කියලා ඔබට දැනෙච්ච ප්‍රධාන කරුණු දෙකක් නෙමෙයිද? මට ඕන එකක් බලන්න පුළුවන්, අහන්න පුළුවන්, දැනගන්න පුළුවන්. ඔය කියන්නේ මම ඉන්නවා කියලා දැනෙන ප්‍රධාන සාධකයක් ඒක. නෑ, ඒක ඔබගේ ප්‍රශ්නයක නෙමෙයි ඒක. ඒක මම කියන එක තුන නෙමෙයි ඒක තියෙන. ඒක තියෙන හිතේ. හිතේ තියෙනවා ලක්ෂණය. ස්පර්ශ කරන්න පුළුවන් ඕන එක. ඊළඟ එක තමයි වේදනා. ඉතින් සාමාන්‍ය අපි විඳන්නේ මේ රූප අපි විඳිනවනේ, ශබ්ද අපි විඳිනවනේ. විඳින්නේ මමද? නෑ. විඳීමේ ලක්ෂණය තියෙනව මොකටද? හිතේ. සංඥා. දැන් ඊළඟ එක මොකද්ද? මං ඔයාව අඳුරනවානේ. මං මේ මල අඳුරනවානේ, මං ඔබ අඳුරනවානේ. දැන් මොනවද කියන්නේ? මන්ද මගේ ලක්ෂණයක්ද? නෑ සිංහදෙනි, හිතට තියෙන ලක්ෂණයක් අඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ හිතේ ලක්ෂණයක් පිළිබඳ ඩේටාබේස් එක. හිතේ ඩේටාබේස් එක මොකද්ද? හිතේ ඩේටාබේස් එක මොකද්ද? නාමගොත්ත. හිතට හැකියාවක් තියෙනවා පිළිබඳ නාමගොත්ත ඇක්සස් කරලා මොනවද කියලා තේරුම් ගන්න. හිතට හැකියාවක් තියෙනවා පිළිබඳ. දැන් ඔබ හිතන් හිතේ කාටද හැකියාව තියෙන්නේ කියලා? මට හැකියාව තියෙනවා කියලා. ඒකයි ගැලවෙන්න දෙන්නේ නැත්තේ. මේ මම තමයි අඳුනගන්නේ. මම අඳුන ගැනීම කියන ලක්ෂණය ඇතුලේ දැඩි ලෙස උපාදාන වෙනවා පින්වතුනි අර කොටස. කියන්නේ මම ඉන්නවා කියන කොටසට දැඩි ලෙස නැඹුරු වෙනවා. මොකද අඳුන ගන්න පුළුවන් ඈ හිතකට. එහෙම නිතෙන්නේ. දැන් මිනිස්සු හිතාගෙන ඉන්නේ හිතක් කියලා කියන්නේ ගම්මේ පෑන වගේ කියලා. මොකද හිත කියන එක පේන්නේ නැහැ, මොකුත් නැහැ නේ පිංගුදේ. ඒක නිසා තමන්ට ගෝචර වෙන්න පරිදි හිතා ගන්නවා හිත ගැන. හිත ගැන දන්නේ නැතිකම මේ ප්‍රශ්නේ. හැබැයි මම මෙහෙම එක කියනවා. මේ ඔක්කොම දැනගන්න හැම ඕනේ නැහැ නියොන කියන්න. නැත්නම් හිතේ ආහාඳුර දැන් තමයි නියම බණ කියන්නේ, මෙච්චර කාලයක් නියම බණ කියන්නේ. දැන් මේ වහා ගිනියවිලෙන සුළු බණ මේ කියන්නේ. ඒකයි හැමදෙස්සෙම කියන්නේ පරිස්සමෙන්. දැන් මුල් කාලේ හැම කිව්වේ නැන්නේ මම. දැන් මේ ටික කියන්න ගන්න ඕනේ තමයි පරිස්සමෙන් අල්ල ගන්න, පරිස්සමෙන් අල්ල ගන්න, පරිස්සමෙන් හොඳටම පරිස්සමෙන් ලිස්සන සුළුයි. ස්ලෝ වෙන්න පුළුවන් තරම් ස්ලෝ වෙන්න. එහෙම කියන්න හේතුව වෙනදනි මේක වැරදියට අල්ල ගන්න ඉඩ වැඩි. අනිච්ච දුක්ඛනාත් වලින් තමයි ගොඩ යන්නේ. ඔබ මේ මොනවා ඉගෙන ගත්තත් අන්තිමට මොකෙන්ද ගොඩ යන්නේ? අනිච්ච දුක්ඛනාත්ෙන් තමයි ගොඩ යන්නේ. මෙතන ඉඳගත්තුම කියන්න හිතෙනේව කියනවා මේක දෙච්චරයි. මම කියන්නේ හිත හිත කියන්නේ. මේ එකම වචනයක් අ හිත හිත කියන්නේ. කියන ගම මාත් අහගෙන ඉන්නවා. මේකයි වෙන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න ආයසරයා. සංඥා කොටසක් කියලා එකක් තියෙනවා. මේ හිතේ ලක්ෂණයක්. හිත කියන්නේ පොල් ගහක් වගේ එකක් නෙමෙයි. හිතට තියෙන වෙනම ලක්ෂණ කොටසක් වෙන් එතන. අපි දන්නේ නැති කමෙන් හිතියේ. හිත කියන්නේ මොකද්ද කියලා තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙනකම් හිත කියන්නේ මොකද්ද කියලා දැනගන්න කාටද කියන දේ හිතක් තේන්නේ. ඔය බටහිර මිනිස්සු කතා කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන පස් ජල ගිනිසුලන් අපි නොදන්නේ. බුදුහාඳුරන්ටත් කලින් අපි ඕදැනන් හිතියේ. ඈ පඨවි කියන ගතිය පේන කෙනෙක් ඉන්නවද වින්දුනේ මේ ලෝකේ තථාගතයන් වහන්සේ හැරෙනකොට? පඨවි කියන ගතිය පේන කෙනෙක් අනාවරණ ඥානෙට විතරයි ඒවා පේන්නේ. ඒකයි බින්දුනේ මේ ලෝකෙට සත්බසක් ඇවිදිලා තියෙනවා. ඒ සත්බසේ උපත කොතන තියෙන්නේ? තථාගතයන් වහන්සේගේ. එහෙනම් ඔබට බය නැතුව කියන්න පුළුවන් කවුරු සත්බසක් කියලා තිබ්බත් කියන්න පුළුවන්. ඔය තථාගතයන් වහන්සේගේ දහම කැඩිලා කැඩලා 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 ගියේ එකක් ඔය තියෙන්නේ. වෙන කාටවත් සත්බස දෙසන්න බෑ පිංගදෙන. මොකද ලෝක සත්‍ය දැනගන්න බෑ හැමෝටම එහෙම. මනසේ උපරිමයට තීව්‍ර අවස්ථාවේ තමයි ලෝකේ තියෙන යථාර්ථවත් සියලු සත්‍යයන් වැටහෙන්න පටන් ගන්න තියෙන්නේ. එහෙනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගති හැම දකින්න සතාගතයන් වහන්සේ විතරයි. ඉතින් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගති කියලා කියන්නේ පිංගදෙන හිතෙන්ම උපදින ගති ටික. එහෙනම් ඊටත් වඩා සියුම් අවස්ථාවක් මොකද්ද? චිත්ත කියලා කියන අවස්ථාව. තථාගතයන් වහන්සේ මේකනේ චිත්ත කියන අවස්ථාව කොච්චර විග්‍රහ කරලා තියෙනවද කියලා හිතලා බලන්න. අභිධර්මයේ සම්පූර්ණයෙන්ම තියෙන එක. හැබැයි අභිධර්මයේ තියෙන අර සිද්ධාති ටික එහෙම නෙමෙයි. මේකයි මම ඔබට කියන්නේ අභිධර්මයේ කියලා අර සිද්ධාති ටික කියන්නේ සිත් 189යි 100 මෙච්චරයි මෙච්චරයි. අපි ඒ ඔක්කොම කඩපාඩම් මෙහෙම හිටියට අභිධර්ම ධරයි. එහෙම හරියන්නේ නැහැ නේද? අභිධර්මයේ තියෙන මේ පොඩ්ඩ විතරක් නෙමෙයි. පොතක් කරන් නිකන් කියවල බලන්න පෙන්ඩෝල් කාණ්ඩයක් එහා පැත්තේ තියාගෙන මනම රොට්ටුවක් දාන්න හොලන් කියවන කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා. වේරුකාණි නායකහඳුනගේ පොත නම් ඔන්න කියවුවොත් තේරෙයි. ගොඩාක් උතුමෝ ඒ පොත තමයි කියවන්නේ. දෙවිඩගේ තියෙන එක නම් තේරුම් ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. හරි. එහෙනම් එහෙනම් හිතේ ලක්ෂණ ටික අපි තේරුම් ගන්න. හිත කියන්නේ මොන වගේ එකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. එච්චරයි තියෙන්නේ. හිත කියන්නේ මොන වගේ දෙයක්ද? එහෙනම් හිත කියන්නේ පොල් ගහක් වගේ දෙයක් නෙමෙයි කියලා දැන් තේරෙනවානේ. හිතේ වෙනම ලක්ෂණ කොටසක් තියෙනවා අපි මෙතන. හැම කෙනෙකුටම පොදු ලක්ෂණ කොටසක් තියෙනවානේ. දැන් සත්ත්ව කියලා ගත්තාම මනුස්ස කියන අයට පොදු කොටස පොදු ලක්ෂණ කොටසක් තියෙනවා. තිරිසනාට පොදු ලක්ෂණ කොටසක් තියෙනවා. ඔහොම තියෙනවා අපි මෙතන. හැම කෙනාටම පොදු ලක්ෂණ කොටස. මේ වගේ හිතටත් පොදු ලක්ෂණ කොටසක් තියෙනවා. එහෙනම් ඒකේ 52ක් තියෙනවා පින්වතුනි. જાතියෝක ඇතුලේ කලවම් වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් 7ක් පහළ වෙන්න මොනේ අරිහතුන් වහන්සේගේ හිතෙත් මේක පහළ වෙනවා. මේ 7 නැතුව කොහොමදවත් හිතක් හැදෙන්නේ නැහැ. જાති 52ක් තියෙනවා. ඔය අවිද්‍යාව කියන්නේ මොකක්මද? නැත්තම් මෝහ කියන්නේ මොකක්මද ඔය? හිතේ හැටියක් නිසා. මම නෙමෙයි කියන්නේ. හිතට ඉදිරියේදී ඒක ඔබට පැහැදිලි කරලා දෙන්න. හිතට මෝහ කියන චෛතසිකයේ බැස්සහම හැංගෙන්න පටන් ගන්නවා කවුරු ඉන්නවා කියලාද? මං ඉන්නවා කියලා. ඔය තියෙන්නේ හිතම තමයි ලෙඩ හැදිච්ච හිත. අරිහත් වුණාම තියෙන්නේ මොකක්මද? හිත. පෘථග්ජනයන්ට තියෙන්නේ මොකක්මද? හිත. පෘථග්ජනයන්ට තියෙන්නේ ලෙඩ හැදිච්ච හිත. අරිහතුන් වහන්සේලා තියෙන්නේ නිරෝගී හිත. තථාගතයන් වහන්සේ මොන වේදාද? භව වේදා. භව රෝගයට වේදකම් කරපු උතුමා. භව රෝගයට වේදකම් කළා කියන්නේ මොන රෝගයට වේදකම් කළා තියෙන්නේ? හිත රෝගයට. හිත රෝගයට වේදකම් කළා. භව දුකට වේදානෝ කිව්වේ ඒක නිසා. මේ හිත රෝගයට වේදකම් කරන්න නම් දැන් මෙතන ඉන්න වෛද්‍යවරු තමන්ගේ ශ්‍රේෂ්ඨයට අදාළව කපල කොටල නැද්ද? දැන් මේ වෙනකොට අඳුම තරම් මිනිස්සු 10ක් 15ක් මොන 10ක් 15ද? මිනීම කපල නැද්ද 100ක් 200ක්? කවල කපල කෑලි මේවා 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 කිය කිය ඔක්කොම වෙනස් වෙනස් විදිහට අඳුන ගත්තානේ. ඒ ටික කරන්නේ නැතුව වෛද්‍යවරයෙක් වෙන්න බෑනේ. එහෙනම් දැන් මට කියන්න තියෙන්නේ හිත වේදාට හිත වේදා වේදකම පෝස්ට් එක බාර ගන්න කරේ මොකද්ද වෙන්න ඕනේ? හිත කපල 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 මක් කරන්න ඕනේ නේද? හඳුන ගන්න ඕනේ ඔක්කොම මෙන්න මේක මෙහෙම මේක මෙහෙම මේක මෙහෙම මේක මේක මේ ලෝකෙට හිත වේද්දු පහළ වෙන්නේ එක්කෙනයි. එතනින් එහාට හිත වේද්දු පහළ වෙනවා නම් ඒ උන්වහන්සේ කාලේ ගියාම අනිත් එක්කෙනා. ඒ જાතියම හිත වේද්දු අසම සමයි තින් කාලයකට මේක නයි පාදන්නේ. හැබැයි උන්වහන්සේගේ අසාධනගෙන කටයුතු කරන්න පුළුවන් පිළිසකට. නමුත් ඒත් උන්වහන්සේ කියපු ටිකක් හැරෙන්න අලුත් ටිකක් නම් හොයන්න හම්බෙන්නේ නැහැ. හරි සරල දෙයක් ඉතින්. සරල දෙයක් කියන්නේ ධම නෙමෙයි. ඒ ස්වභාවය හරි සරල දෙයක් ඉතින්. හිත වේදාට හිත වේදකම පුළුවන්. ශාරීරික වේදාට ශාරීරික වේදකම පුළුවන්. ඒකයි ක්‍රමේ. එහෙනම් ඔන්න සංඥා කොටසක් තියෙනවා. එහෙනම් මම මේ වැඩි දීර්ඝ විස්තර නෙමෙයි කරන්නේ. මේ මොහොම පුංචි කොටසක් මේ ඔබට මතු කරන්නේ. මේවා දීර්ඝ විස්තර කරන්න පුළුවන් ඒවා. අවශ්‍ය ටික කරගමුකෝ ඒ ඇති. මම මෙහෙම කියන්නත් හේතුවක් තියෙනවා මේ. නැත්තම් කෙනෙකුට ඉඳලා බලලා ඒ වලට හවදනේ දැන් ඔය දැන් සංඥා කියන එකෙන් ඔය ටික විතරක් නෙමෙයි හවදනේ. කොච්චර ටිකක් තියෙනවද සංඥා කියන ටික. ඔහොම කියලා හරියනවා. අන්න එහෙම ඒවා හිතෙන්න පුළුවන්. මම මේ නිවන් දකින්න ඕන ටික විතරයි කතා කරන්නේ. බුදුහාඳුනන්ට දෙලිච්ච ටික කතා කරන්න. ඒ වගේ හිතන්න එකවත් තේරුමක් ඇති වැඩ නැහැ. හරි. ඊළඟට තව ප්‍රශ්නයක් ඔබට තියෙනවා. ඒ වුණාට හාඳුනනේ අපිට හිතන්න පුළුවන්. මට හිතන්න පුළුවන්. දැන් ඔබ වහන්සේ කියන ඕනේ කරුණක් මට හිතන්න පුළුවන්. අන්න එහෙම කියන්න පුළුවන්. මේ හිතනවානේ මට හිතන්න පුළුවන් කියලා. එහෙනම් මට හිතන්න පුළුවන්. හිතන්න පුළුවන් වීම මොකේ ලක්ෂණයක්ද? හිතේ ලක්ෂණයක්. චේතනා. හිතන්න පුළුවන් වෙනවා කියන්නේ පින්විතනේ උක්ත කාරණාවට අනුව හිත හදා ගන්නවා. හිතනවා කියන්නේ මොකද්ද කියන්නේ වෙන එහෙනම්? හිතනවා කියන්නේ මොකද්ද? අදාළ කාරණාවකට ඒ අදාළ කාරණාවට අනුව හිත හදා ගන්න එක නෙමෙයි හිතනවා කියන්නේ. මේ ගැන හිතන්න. මේක ගැන හිතන්න. මේ පෑන ගැන හිතන්න. දැන් මොකද්ද මේ කරන්නේ? ඒ අදාළ කාරණාවට අනුව හිත හදා ගන්න එක. ඕකට තමයි චේතනා කියන්නේ. ඒ අදාළ කාරණාවට අනුව හිත හදා ගන්නවා. චේතන හිත තනා ගන්නවා. හිත තනා ගැනීමේ ලක්ෂණය හේවත් හැකියාව තියෙන කාටද? හිතට මිසක් ඔබට නෙමෙයි. දැන් මේ ටික හොඳට තේරුණා නම් මේ දක්වා කියපු ටික පිළිගන්නේ. ඊය භාගයේ ප්‍රීතියක් ඇති වෙන අංක එකද? අනිත් එක. හිතන බලන්න. මෙච්චර කාලයක් මම ඉන්නවා කියලා අපි ප්‍රත්‍යක්ෂ කරගෙන හිටිය කාරණා ටික ඔක්කොගෙම තියෙන්නේ මගේ ලක්ෂණ නෙමෙයි. කාගේ ලක්ෂණද? හිතේ ලක්ෂණ. එහෙනම් දැන් අපිට දැන්වත් ඔප්පු වෙන්නේ නැද්ද සිංහසනේ? මෙච්චර කාලයක් තිබිලා තියෙන්නේ හිත මිසක් මම නෙමෙයි කියලා. ඔබ මම ඉන්දියා හිටියා කියන හේතු කියන්නේ? මම හිටියා කියන හේතු කියන්නේ බලන්න. ඈ? ඇයි දන්නුනේ හාමුදුරනේ? දැන් දන්නේ ඔබටද? නෑ හේතට. ඕන එකක් බලන්න පුළුවන් කම දෙයි බහලේ. හේතට. ඕන එකක් අඳුනගත්තනේ. හිතට. අපි හිතුවනේ හිතට. ඔන්න ඔය කරුණු හතරෙන් පින්විතනේ. ගොඩක් දුරට මෙච්චර කාලයක් ඔබ නෙමෙයි හිටියේ හිතයි හිටියේ කියලා ඔප්පු වෙනවා. අනිත් එකට යන්න ඕනෙත් නෑ. ඔය හතර තේරුම් ගත්තනම් හරි. පස්ස වේදනා සංඥා චේතනා කියන ලක්ෂණ හතර හිතේ තියෙන නිසා මේ දක්වා කාලෙදී අපිට හිතුණා අපි ඉන්නවා, අපි හිතනවා, අපිට ඕනේවා බලනවා, නැත්නම් අපිට බලන්න පුළුවන්, ඊළඟට අපිට දැනෙනවා ආදී වශයෙන් ඔය හැම එකක්ම. ඔය ඔක්කොම හිතේ ලක්ෂණ තිබිලා තියෙන්නේ. එහෙනම් අතීතයේ තිබිලා තියෙන්නේ හිතද මමද? වර්තමානයේ තියෙන හිතද මමද? අනාගතයේ තියෙන හිතද මමද? ඒත් හිතමයි. මම ඉන්නවා කියලා දැනෙන්න බැරිද? පුළුවන්. ඇයි? හිතට ලෙඩේ හැදුනහම. හිතට ලෙඩේ හැදුනොත් මම ඉන්නවා කියලා දැනෙනවා. ඒ ලෙඩේ සනීප වුණොත් ආයි මම ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. ආයි දැනෙන්නේ හිත. එහෙනම් දැන් මට කියන්න. අරිහතුන් වහන්සේට දැනෙනවාද? උත්තර දෙන්න. අරිහතුන් වහන්සේට යම් යම් වීම් දැනෙනවාද? දැනෙනවා. අරිහතුන් වහන්සේට දැනෙන්නේ හිතටද? හිතට. ඉතින් හිත තමයි අරිහතුන් වහන්සේ කියලා කියන්නේ. මේ වාන වෙනදේ වාන කොච්චර සරලව මේ විග්‍රහ කරගන්න පුළුවන්ද කියලා තේන්නේ. ඔබට මම ටික ටික අභිධර්මයේ උගන්වන්නම්. හැබැයි වෙන ඕන එකක් ගෙදර ගිහිල්ලා බලන්න අභිධර්මේ නම් බලන්න එපා. බැලුවට කමන්නේ මේ එන්න එපා. දැන් මේ ඔබ හිතාගෙන ඉන්නවා හොඳ මේක තමයි හොඳ කියලා. වැරදි. මේ ලෝකෙ වෙන්ගදින ඔලුව කැක්කුමට හදපු බේත් තියෙනවා. ඔබට ඔලුව කැක්කුමක් හැදුනහම මේ ලෝකෙ ඔලුව කැක්කුමට හදපු හොඳම බේත බිව්වොත් හරියයිද? හරියන්නේ නැහැ. මොන්නේ මොකද්ද? ප්‍රසස්ත එක. ඔබගේ ශාරීරික සෞඛ්‍යයට ගැළපෙන එක. ඒකයි වෛද්‍ය උපදේශ පිළිපදින්නේ කියන්නේ. වෛද්‍යවරයා නිකම් බේද දෙන්නේ නැහැ. වෛද්‍යවරයා බලනවා ඔබගේ සමහරට පපු ගැහෙන ස්වභාවය ඔක්කොම බලනවා දෙන්නේ. ඒ බලලා ඒ ඔක්කොම කරලා අහනවා ඔබගේ මොනවාද තියෙනවද මේ ඇලර්ජිස් එම් මොනවාරි තියෙනවද මේ ආදි වශයෙන් ඒවත් අහනවා. ඔක්කොම අහලා ඉවරලා සමහරට ඔබගේ පහුගිය රිපෝර්ට්ස් ඔක්කොම චෙක් කරලා බලනවා. මොන වගේ දේවල්ද වෙලා තියෙන්නේ කියලා. ඒ ඔක්කොම කරලා තමයි එයා තීරණය කරන්නේ මෙන්න මේ මේස තමයි ඔබට දෙන්නේ. සමහරට පින්වදෙනි වෙළඳ පොලේ තියෙන ලාභම් බේත වෙන්න පුළුවන් ඔබට දෙන්නේ. දැන් ගිහලා අහන්න පුළුවන්ද? මොනවද ගොයියෝ? මේ වෙළඳ පොලේ තියෙන අඩුව බේත මට දුන්නේ. මෙච්චර හොඳ බේත් තියෙද්දි. අහන්න පුළුවන්ද? නෑ. වෛද්‍යලා නියම කරලා තියෙන මොකද්ද? ප්‍රසස්ත. ප්‍රසස්ත එකයි හරි. හොඳ මේක නෙමෙයි හරි ප්‍රසස්ත එක හරි. තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන හොඳම කොටස තමයි දෙන්න තුන. අභිධර්මය. මොකද අභිධර්මය කියලා කියන්නේ? ධර්මයේ උපත. ධර්මයේ මොනවා හරි දෝෂයක් හටගත්තොත් යම් දවසක තථාගතයන් වහන්සේගේ දේශනාවේ දෝෂ නැහැ. නමුත් හෝතපත නැති වෙලා අරමයෙන් වෙලා මොනවා හරි දෝෂ සහගත තැනක් ආවොත් ඒක निराකරණය කරන්න පුළුවන් මොකට දාලද? අභිධර්මයට දාලා. එහෙනම් අභිධර්මයේ තමයි පින්විතනේ ධර්මයටත් ඉහලින් තියෙන්නේ. නමුත් ඒකද හොඳ මේක? ඒකද ඔබට හරියන එක? එහෙම කියන්න බෑ පින්විතනේ. ඒකයි මේ කියන්නේ. මිසක් අභිධර්මයේ පල්ලයට දානව නෙවෙයි. ලෝකහාඳුරන් වහන්සේ දේශනා කරපු ධහම තමයි අපි දේශනා කරන්නේ. උන්වහන්සේ අවබෝධ කරගත්ත කොටස බුදුදහම තුල අපිට දේශනා කළා. ඉතින් අපි ඒවා හරි ඒවා තව විස්තර කරලා දේශනා කරනවා. දැන් කවුරු හරි ඇවිල්ලා මේ හාමුදුරන් වහන්සේ නමකට ලොකු හාමුදුරන්ගේ CD එකක් දුන්නොත් එහෙම මේ කොහෙවත් නැහැ මේ CD එක අහන්න කියලා. කරන්නේ හරි වැඩද වැරදි වැඩද? අපිට වඩා 10,000 ගුණයක අවබෝධය ඇතිවෙච්ච උතුමෙක් ලොකු හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරපු ආකාරයට මාත්‍රයකට ලං වෙන්න අපිට දේශනා කරන්න බෑ. ඒකත් හරි. උන්වහන්සේ ලෝකේ දැකපු දේවල් වලින් අපි මාත්‍රයක්වත් දැකලවත් නැහැ. ඒකත් හරි. එහෙනම් හොඳ මේක උන්වහන්සේගේකනේ. හරිනේ. එතකොට මේ වෙනකොට අන්තර්ජාලයටවත් දාලා නැති දේශනා ටික කාඩරි ගාගාව හරි තියෙනවා. ඒ කෙනෙක් ඇවිදින්න. මේ හාමුදුරන් වහන්සේ නමකට හරි දෙනවා. කාටවත් දීලා නැහැ මේක. ඔබ වහන්සේ හිමීට අහන්නකෝ. එයා කරන්නේ හරි වැඩද වැරදිද? වැරදි වැඩ. දැන් කෙනෙකුට ප්‍රශ්න ගන්න බුණා. ඉතින් හොඳ මේකනේ. ඔබ වහන්සේට වඩා හොඳයි ඉන්නේ. ඔබ වහන්සේ පිළිගන්නවා නේක? ඔව්. මට වඩා 100,000,000 ගුණයකින් හොඳයි. නම හොඳ මේක නෙමේ හොඳ ප්‍රසස්තේ. එතන මේ හාමුදුරන් වහන්සේලාගේ ගුරුවරයටයි දෙන්න ඕනේ හරිනම් ගෙනල්ලා. මේ හාමුදුරන් වහන්සේලාට දුන්නොත් මේ හාමුදුරන් වහන්සේලා වෙනසෙනවා. ඒකෙන් කියන්නේ ලොකු හාමුදුරන්ගේ බණ ඇහුවාම වෙනසෙනවා කියලාද? නෑ. මොඩියෙකුට ඕන එකක් හිතාගත්ත හැකි. ඒක නෙමේ මේ කියන්න උත්සාහ කරන්නේ. මම කියන්නේ මේ උදාහරණයක් මම මේ කියන්නේ. එහෙම දුන්නොත් වෙනසෙනවා. දෙන්න ඕනේ කාටද හරිනම්? ඒ හාමුදුරන්ගේ ගුරුවරයෙක්පත් කරලා තියෙනවනේ. අන්න ඒ ගුරුවරයාට. ගුරුවරයා කියන එකේ වර්ණකම තේරුම් ගන්න ඕනේ සිංහද. ගුරුවරයා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැත්නම් හරි විනාශයකටපත් වෙන්න වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේලාට අපි කියලා තියෙන්නේ මොලේ උන්වහන්සේලා හැම කෙනාටම ගුරුවරයෙක්පත් කරලා තියෙනවා. මොලේ හැම කෙනාටම මාගාවට එන්න බෑ. ඒ හැම හාමුදුරන් වහන්සේ නමකටම ගුරුවරයෙක් ඉන්නවා. දර උන්වහන්සේලාට කියලා තියෙන්නේ තමන්ගේ ජීවිතේ හොඳ පැත්තට හෝ නරක පැත්තට විශේෂ සිදුවීමක් වුණොත් අනිවාර්යයෙන්ම කව දැනුවත් කරන්න කියලාද? ගුරුවරයාව දැනුවත් කරන්න. තමන්ගේ ප්‍රථම ධානයේ වැඩුණා. ඉක්මනට කියලා කව දැනුවත් කරන්න ඕනේ? ගුරුවරයාව දැනුවත් කරන්න. තමන් කාමයේ මුසපත් වෙලා ගියා. එහෙනම් ඉක්මනට කියලා මොකද කරන්න ඕනේ? ගුරුවරයාව දැනුවත් කරන්න. ගුරුවරයා කියන්නේ ඒකට මේකට. ආයතනික අවාසනාවන්තම කෙනා තමයි පින්විතින ආයතනේ පළවෙනියා. මොකද යාට ළඟින් මැසුරු කරන්න ගුරුවරයෙක් නැහැ. පුද්ගල වශයෙන් ගුරුවරයෙක් නැහැ. හැබැයි බුද්ධිමත්ව කටයුතු කළොත් ඒ කෙනාට පුළුවන් අනිත් ස්වාමින් වහන්සේලා කවුරු කරගෙන ඉන්නද? ගුරුවරයා කරගෙන ඉන්න. මොකද ඔක්කොම සත්පුරුෂ උතුමනේ ඉන්නේ. මම කවදාකවත් කියන්නේ නැහැ මගේ ගුරුවරයා අපවත් වුණා දැන් ඉතින් මට ගුරුවරයෙක් නැහැ කියලා කියනවාද? ඒව මහ පල් මොඩ වැඩ නේද? ගුරුවරයෙක් ඉඳලා කියනවා නම් එහොම ඇවිදින්න එපා. මේ මෙවිදිනවා. ඔහොම යන්න එපා. මේ යනවා. කොච්චර වටිනවද සින්ගට? ඇයි? එක පැත්තකින්. දැන් මට ඕන එක නෙමෙයිනේ කරන්නේ. ගුරුවරයාට ඕන එක කරන්නේ. මානේ විඳගන්නේම හරි ලේසි. ගොඩක් පිළිසර එහෙම ඉන්න බෑ සෙන්ස. ගුරුවරයා කියන ඉඳලා ඉන්න බෑ. ඒක නිසා ඉක්මනට ගුරුවරයාගෙන් අයින් වෙන්න තමයි උත්සාහ කරන්නේ. හොඳට බලන්න. හැබැයි අය හිතාගෙන ඉන්නවා පින්විතනේ මගේ වැඩිලා තියෙන්නේ කියලා. හරි පීඩාකාරී වෙන්නේ මොකද? මම මොකටද මෙයා කියන ඒවා කරන්නේ? අන්න එතන. ඒ කියන්නේ මමත් ඉන්නවා මෙයාත් ඉන්නවා. හරි පීඩාකාරී. කවුරු හරි මොනවා හරි කියනකොට මම උපදිනවා. මම මොකටද මෙයා කියන ඒවා කරන්නේ? ඉතින් මං උපදින්නේ නැත්නම් මං මොකටද මෙයා කියන ඒවා කරන්න කියලා දැන් දෙන්නෝ නේද? ඊට පස්සේ බින්දුනේ හැමදෙස්සෙම හදන්නේ ඔය කොහේ හරි පොඩි ඉලං කැලලක් හරි කමන්නේ අරගෙන තමන් යම කියලා තැනක් හදාගෙන එහෙම කටයුතු කරගන්න. පුළුවන් හදාගෙන කටයුතු කරන්න පිරිසක් තියාගෙන වන්දිකු කියාගෙන එහෙම ඉන්න පුළුවන්. නිවනට නම් යන්න බෑ. නිවනට යන්න ඕනේ මූලිකම තැන මක් කරගෙන තියෙන්නේ. නැති කරගෙන තියෙන්නේ. මූලිකම තැන මොකද්ද? ගුරුවරයා. ගුරුවරයෙක් ඉන්න එක හරි වටිනවා මේක. එන හැමදෙස්සම. ගුරුවරයා දන්නවා තමයි ගෝලයාගේ තරම. එයාට හොඳ මොනවද? නරක මොනවද කියලා. ඒකයි පින්වදින පවුලේ දොස්තරවරයෙක් පාවිච්චි කරන්න සම්බන්ධයි. මෙයා අපිට මතකයි පින්වදින අපි පොඩි කාලේ ඉඳලා. එක දොස්තරවරයෙක් හිටියා. එතම ගාවට තමයි අපි යන්නේ. අපි එකගෙන යන්නේ එතන ලෙඩ හැදිච්ච ගමන. එතම ගාව තියෙන රිපෝට් කාඩ් එක. වේත් තුණ්ඩු දාලා. ඒකේ තියෙන අපේ සීයාගේ ඒවා හිටා. සීයාගේ ආතගේ ආච්චිගේ ඒවා හිටන් තියෙනවා. එනේ වෛද්‍යවරයා ගාවට තමයි ගිහිල්ලා තියෙන්නේ. එතන ඒවා ඔක්කොම තියෙන්නේ මොනවද? බේත් ගත්ත මේ බේත් ලියපු අරම මේ ඔක්කොම තියෙන්නේ. එතන අපි ගිය ගමන් මේක පෙරලා බලනවා යා. ආ. මේක බලන්න ඔබ. එයා දන්නවා වෙන කෙනෙක් ගාවට ගියොත් එහෙම. ඒ කෙනා ඒ වෛද්‍යවරයාට අහන්න වෙනවා. මොහොමද මෙහෙමද කියලා. හැබැයි පවුලේ වෛද්‍යවරයා ඔබ ගැන දන්නවා. දන්නේ නැත්නම් යාට පොඩ්ඩක් කරන් තියෙන මොකද්ද? අර පොත පොඩ්ඩක් ආයේ පෙරලලා බලන එක විතරයි. දැන් ඔබ ඔන්න දොස්තරගෙන් බේත් අරගෙන ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ එහා ගෙදර ඉන්නවා වොන් දොස්තර. ඇවිල්ලා කියනවා මේ වඩ උළු ගැක්කම කිව්ව නේද? කොහොම බලන්න දීලා තියෙන මේක මේ පොඩි බේතක් නේ. ඔක නෙමෙයි. ඉන්නකෝ මට අපේ තාත්තට දීලා තියෙන හොඳ බේතක්. මම ඒක ගෙන දෙන්න. ටක් ගාලා හනේ පෙර උළු ගැක්කම. කියලා පින්සනේ. හරියට හරි. ඔබත් ඉන්ටර්නෙට් එකේ ගහලා බලනවා. ගහනවා වඩා කුමක්ද හොඳ කියලා බේත් දාද් දෙකෙන් නම් ගහනවා. ගහනකොට මොකද වෙන්නේ? අරගෙනවා. ඒක තමයි ලෝකේ තියෙන හොඳම බේත. මේක. මේක මේ පොඩි බේතක් සාමාන්‍ය ලෝකයක් වුණා. හරිනේ හොඳ මේක තමයි. නමුත් හොඳ මේක හරියනවද විවෝද? නෑ මේක. ගොඩක් විනාශ වෙනවා. මම මේ කියන එක හරියටම තේරුම් ගන්න බේදනේ. මම මේ කියන්නේ මේ ලොකු හාමුදුරන්ගේ බණක් ඇහුවාම ඔළුවේ කුත් තියනවා කියලා එහෙම නෙමෙයි. ගුරුවරයා තමයි දන්නේ අවශ්‍ය මාත්‍රාව මොකද්ද කියලා දෙන්න ඕනේ. ඉතින් මේ මාත්‍රාවෙන් පිට දුන්නට පස්සේ අනේ ඒක අහන කෙනා ඊට එහා ගිය ගුරුවරයෙක් බවට පත් වෙනවා. දැන් එයාට ආයි ගුරුවරයෙක් නැති වෙනවා ඊට පස්සේ. එයා ඊට පස්සේ යාට හිතනේව කරන්න පටන් ගන්නවා. එයාට හිතනේව කරන්න පටන් ගන්නකොට අනේ ගුරුවරුන්ට තේරෙන්න පටන් ගන්නවා මෙයා මේ වෙන පාරක යන කෙනෙක් කියලා. මෙයාට මහන්සිලා වැඩක් නැහැ කියලා වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අතහැරලා දානවා. ඔය කොහේ යන ගිහිල්ලා හැපිලා මැරිලා යනවා ඊට පස්සේ. ඉතින් හොඳට තේරුම් ගන්න. එහෙනම් අභිධර්මය කියන්නේ හොඳ මේක. හොඳ මේක කියන්නේ ගැළවෙන එකද? ගැළවෙන එකද? නෑ. මේක එක උදාහරණයක් මම ඔබට කියන්නේ ඒකයි. නැත්නම් කෙනෙක් හිතන්න බලන්න ඇයි ඔබ වහන්සේ මේ නැත්නම් මේ හාමුදුරුවෝ අභිධර්මයේ පල්ලෙහාට දානවන්නේ? අභිධර්මයේ පල්ලෙහාට දානවන්නේ මේ වෙනදනේ. හොඳට තේරුම් ගන්න. අභිධර්මයේ තමයි හොඳ මේක. නේද අවබෝධයට ගන්න ඕනේ මොකද්ද? ප්‍රසස්තේකයි අපි තේරුම් ගන්න ඕනේ සිංහදෙන. ප්‍රසස්තේකයි හරි මේක. අපේ දැනුමට ගෝචර වෙන එකයි හරි මේක. හොඳයි. එහෙනම් දැන් ආයෙත් කල්පනා කරලා බලුවොත් එහෙම. පොඩි කාලේ ඉඳලා මේ දක්වාම මං ඉන්නවා කියලා අපිට හිතෙච්ච හැම කාරණාවක්ම සලකලා බලද්දි මේ මං ඉන්නවා කියලා හිතලා දින මොකක්ද නේද? මේ හිත දිවිච්ච නිසා. එතන ඔබ හිතේ. ඉතින් අපිට තරහ යනවානේ. අරිහතුන් වහන්සේට තරහ යන්නේ නැන්නේ. ඔව් ඔව්. අරිහතුන් වහන්සේ ලෙඩේ සනීපයිනේ. ඒක නිසා අරිහතුන් වහන්සේ කියන ස්වභාවයක් තියෙනවනේ දැන්. දැන් මේ ස්වභාවයක් ගැන මේ කතා කරන්නේ හිතක් ගැනනේ. නේද? අන්නේ හිතේ ඒ හිත හැදෙනකොට බහින කට්ටියක් ඉන්නවනේ මේකෙන්ද අර සම්පතිත සාධාරණ චෛතසික වලට අමතරව පින්වතනේ අරිහතුන් වහන්සේ නොවෙන කෙනාගේ හිතේ තව ටිකක් බහිනවා ඒ ගැන දීර්ඝව දවස් අපි ටිකෙන් කතා කරගෙන යන් මම බදා දවස් වල ටිකක් කතා කරමු එතන මේවා කියලා තියෙන එක හොඳන්නේ අන්තර්ජාලයේ තියෙන්නට සෙන්සුරාදාට ගොඩක් මේවා කියන්න බැහැම නැගින්නේ නැහැ පිංගදෙන මො සෙන්සුරාදා ඉන්න පිරිසත් එක්ක ගොඩක් නවක පිරිස ඉන්න පුළුවන් එතකොට ඉතින් මො සීල දෙනාගේ යහපත පිණිස දහම් දේශාවා කියලා මෙතන අදිස්ථානයක් තියෙනවා මිස මාගේ වැඩ දෙන්නේ පිණිස දහම් දේශාවා කිව්වොත් හරියනවද? එහෙම හරියන්නේ නැහැ. මම අමාදසන ආඳුරන් හිටපු ගමන් අහනවා මේ ඉංග්‍රීසි වචන තේරුම මොකක්ද? එතන උන්වහන්සේ කියනවා මෙන්න මේකයි තේරුම. ඉතින් ඔබවහන්සේ මේ වචනේ දැන් මං අහනවා එතන අපි මේ වචනේ පාඩම් කරගමුද කරගන්නද? උන්වහන්සේ අහන්නේ ඉතින් මේක සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ මේ වචනේ. ඒ වගේ එකක් අපි පාඩම් කළා කියලා ඇති ඵලයේ මොකද්ද කියලා. හරියට හරිනේ. හැබැයි මේ වචනේ දන්නවනම් හොඳ වැඩකාරයෙක් තමයි. ඒ කියන්නේ බන ඉංග්‍රීසියෙන් බන ටිකක් කියවනම් ආයි කියපු කිසිම දෙයක් තේරුන්නේ නැහැ. පුදුම දැනුමක් තියෙන්නේ ඉංග්‍රීසි සම්බන්ධව. මොට්ටේ උන්ට නම් හොඳයි. බලන්න මේ ගොඩාක් පොත් ලියලා තියෙන මොන භාෂාවෙන් සාමාන්‍ය සරල ඉංග්‍රීසි භාෂාවෙන් අර කැටගරි එකේ පොත් තියෙනවා. ඒ අධ්‍යාපනික මට්ටමෙන් ලියපු පොත් තියෙනවා එහෙම. නැත්නම් සාමාන්‍ය මිනිස්සුෙකුට තේරුම් ගන්න පොතක් ලියන්න වෙනදනේ. පොතක් ලියව මම හරි දක්ෂ ලෙස පොතක් ලිව්වා. මේකේ වචන වලින් 90%ක්ම සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන වචන නෙමෙයි. ඊට වඩා හොඳනේ මැන්ඩරින් වලින් ලිව්වනම් මේ වචන ටික. කියන්නේ චයිනීස් වලින් ලිව්වනම්. ඒකයි. එහෙනම් හිතන්නේ හොඳ මේක නෙමෙයි ප්‍රසස්තේ. ප්‍රසස්තේකට අනුවයි යන්න ඕනේ. වැඩුණානේ කාරණා. හරි. එහෙනම් දැන් ආයෙසරයක් කියන්න බලන්න. කේන්ති යනවා කියනකොට කේන්ති යන්නේ මටද හිතටද? හිතට. කේන්ති ගියා කියලා කියන්නේ මේ දෙන්නේ එක හිත විශේෂයක්. ඒකයි අපි ටික ටික තේරුම් ගමු ඉන්ද්‍රියේදී. කේන්ති ගියා කියන්නේ මොකද්ද? හිත විශේෂයක්. මින් කේන්ති යන වෙලාවෙත් මම ඉන්නවද? කේන්ති යන වෙලාවේ මම ඉන්නවද? හරියටම දෙන්නවා උත්තරය. ඉන්නවද? නෑ මේක තනේ. කේන්ති යන වෙලාවෙත් මම නෑ. මම ඉන්නවා කියලා හිතෙනවා. ඔය කොයි වෙලාවෙවත් මම නෑ නේද? මම ඉන්නවා නම් ඉන්නව නේද? ඔය කොයි වෙලාවෙවත් මම නෑ. මම ඉන්නවා කියලා හැඟෙනවා. වැටුණාද කියන දේ මම ඉන්නවා කියලා හැඟෙනවා අපි මෙතන තියෙන්නේ. ඔන්න ඔය ඔස්සේ පොඩ්ඩක් හිතන්න පටන් ගන්න. දැන් කරුණු හතරක් තියෙනවානේ. ඔය කරුණු හතර ඔස්සේ පොඩ්ඩක් හිතන්න පටන් ගන්න. මොකද ඔය කරුණු හතර පාවිච්චි කරගෙන තමයි ඔය කරුණු හතර වැරදියට හිතාගෙන තමයි මං ඉන්නවා කියන එක ඔච්චර ස්ථිර කරගෙන තියෙන්නේ. ඔය හතර ඔස්සේ හිතන්න පටන් ගන්න දැන් අනිත් පැත්තට. මොකද්ද මේ වෙන්නේ කියලා. එහෙනම් ඔන්න ඔබට රූප පේනවා. එහෙනම් ඕනේ රූපයක් ඔබට බලන්න පුළුවන්. ඒක මොකේ ලක්ෂණයක්ද? හිතේ ලක්ෂණයක්. එහෙනම් අරිහතුන් වහන්සේ රූප බලන්න බැරිද? පුළුවන්. රූපයක් පේන බව දැනෙනවා. එහෙම දැනෙන්නේ නැද්ද ඔබට? දැන් මේ රූපයක් පේනවා කියලා දැනුන්නේ නැද්ද? දැනුණා. අරිහතුන් වහන්සේ දැන එකක් නැද්ද? දැනෙනවා. එහෙනම් ඒකත් මොකේ ලක්ෂණයක්ද? හිතේ ලක්ෂණය. මේ මොකන්ද මෙවෙන කියලා අඳුරගන්න බැරිද? පුළුවන්. දැන් බලන්න දැන් මේක හැමෝටම එකම අඳුර ගැනීම දෙන්නේ නෑ. මොකද හැමෝටම පහළ වෙන එකම හිතද? නෑ. මොකද කියන්නේ සංඥාවල් දිහම ගොඩක් වෙනස් වෙනවා. ඒක හේතුව මොකද? සංඥා ගැනීම උදෙසාපෙන් විදිහේ නාමගත ඇක්සස් කරන්න බෑ. එහෙම නේද? නාමගත වලට ගිහිල්ලා අරගෙන ඉන්නේ බෑ. මේ වෙනද මොනවද කියලා බලලා ගිහිල්ලා අරන් එන්නේ. අපි හිතමු දැන් මේ කෙනෙක් කියන රතු කියලා. අනිත් කෙනා රෙඩ් කියලා. දෙන්නගේ අඳුන ගැනීම දෙකක් දැන් තියෙන්නේ. රතු පාට කියලා එක්කෙනෙක් කියන අනිත් කෙනා රෙඩ් කලර් කියලා. දෙන්නේ දෙකක් කියන්නේ. අනිත් කෙනා මොකද රතු පාට? මොකක්? කියලා හයි. ගියා දෙන්නම ගියා. මොකටද? අරන් එන්නේ නාමගත වලට. අරන් එනකොට එක්කෙනෙක් අරන් ආවේ රතු අනිත් එක්කෙනා අරන් ආවේ රෙඩ්. වෙනස් ඉතින්. ඊළඟට තව එකක් තියෙනවා මොකද්ද? චේතනා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕන එක ફોકસ කරන්න පුළුවන්. බලන්න පුළුවන්. එහෙම කියන්නේ ඕන එක හිතන්න පුළුවන්. ඕනේ විදිහට හිත හදන්න පුළුවන්. දැන් ඔක්කොම සීමා බෝධිය ගැන හිතන්න. මෙවන් ඔක්කොම හිතන්න. මන්නේ දෙිතේ. මෙතන හිතේ ලක්ෂණයක් ඒක. උක්ත කරුණට සම්බන්ධව හිතක් ගොඩනගා ගැනීම හිතේ කරුණක්. හිතේ ලක්ෂණයක් ඒක මේක. ඒකයි වෙන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා කියන්නේ. කර්මයේ සිදුවීමට නම් චේතනාව මුල් වෙන්නම ඕනේ කියලා. ඒ කියන්නේ ඒ කර්මයේ කිරීමට අදාළව හිතක් ගොඩනගෙන්න ඕනේ. නිකම් පයින් ඇවිදගෙන යනකොට සතෙක් පැගිලා මැරුණොයි කියලා පෞ සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන එක නිසා. ඇයි? ඒ වෙනුවෙන් චේතනා නැගුණේ නැහැ. ඒ වෙනුවෙන් චේතනා නැගුණේ නැහැ කියන්නේ සතෙක් මැරීම සම්බන්ධව හිතක් හැදුනේ නැහැ. හිත හැදුනා. මොකක් සම්බන්ධව හිත හැදුන්නේ නැත්තේ? සතා මැරීම සම්බන්ධව හිතක් හැදුනේ නැහැ. ඉතින් සතා මැරීම සම්බන්ධව හිතක් හැදුනේ නැත්තම් මං සතා මැරුවා කියලා හිතාගන්නේ ගොංගවට මේ ඇතුලේ. නැවතර හිත වැලාස්සේ මං ටික හැදීගෙන යන නිසා ඒ මං කීට හිතෙනවා මොකක් කියලාද? මොකක් කියලාද? මම සතා මැරුවා කියලා. මේ නිගණ්ඨනාද පුත්තගේ පිරිසෙම කිව්වේ ඕවා නේ මේකට. මේවා ඇවිදින්න එපා ඇවිදින්න එපා. සතු මැරනවා කියලා. එතන පව් පිරිනවා කියලා. නැමෙ චිත්ත ක්‍රමයෙන් ගිහිල්ලා බලන්න දැන් මොකද වෙන්නේ කියලා. දැන් මම අයින් කරන්නක පොඩ්ඩකට. දැන් මම අයින් කළා ඔන්න හිතක් යනවා. ඔන්න එක හිතක් ගියා. ඔන්න තව හිතක් යනවා. ඔන්න තව හිතක් යනවා. ඔන්න තව හිතක් යනවා. ඔහොම යනවා කියලා හිතමුකෝ. ඔන්න පළවෙනි හිත. දැන් මේ සතු ගොඩක් ඉන්නවා. ඔබ අන්දයි. අවිද මේ හැමදැනම සත්තු ඉන්නේ. දැන් අපිට පේනවා. හොඳට මේ සත්තු ඉන්නේ. තනිය මේ පණුව නලියනවා. මඩ තියෙන දනක. දැන් ඔබ ඇවිදිනවා. ඔබ අන්දයි. ඔන්න එක හිතක් ගියා. දැන් ඒ හිත හැදුනේ ඇවිදීම සම්බන්ධවද සත්තු මැරීම සම්බන්ධවද? ඇවිදීම සම්බන්ධ. එහෙනම් ඒ හිතට පවුද? නැහැ. ඊළඟ හිත. ඇවිදීම සම්බන්ධවද සත්තු මැරීම සම්බන්ධවද? ඇවිදීම සම්බන්ධ. মানে හිත හැදෙන්නේ ඇවිදීම සම්බන්ධව. චේතනා නැගෙන්නේ ඇවිදීම සම්බන්ධව මිසක් සත්තු මැරීම සම්බන්ධව නෙමෙයි. එහෙනම් ඒ එකම අඩියකින්වත් ඒ එකම හිතකින්වත් පාපයක් සිද්ධ වෙන්න හේතුව නැහැ. එහෙනම් සංගතනේ අතීතේත් වර්තමානයේත් අනාගතේත් ඔය හැමතැනම ජීවත් වෙලා තියෙන කවුරුමද? හිතම තමයි. හැබැයි මේ හිතට ලෙඩක් තියෙනවා සංගතනේ. මොකද ඔබ හැමෝටම දැනෙනවා මම ඉන්නවා කියලා. දැනෙනවනේ. ඔන්න ඕක හිතට හටගත්ත ලෙඩක්. ඒ ලෙඩේ සමීප කරන්න තමයි මේ විවේකයෙන් පස්සේ අපි ඊතුරු දහම් කොටස් ටික කතා කරන්නේ. මේ ලෙඩේ සමීප කරගන්න. දැන් හොඳට තේරුම් ගන්න. දැන් ලෙඩක් තියෙන බව හොඳටම විශ්වාසයි නේද? ඉතින් අපි ඔබ සනීප කරමු. එතකොට තින්ගෙන අර කියන අර මහා සතුට ප්‍රීතිය භුක්ති විඳින්න පුළුවන් නේ. දැන් මට කියන රස්සාවට කියන්න ඔබ පුළුවන්ද? අපරාදේ මං කියන රස්සාවට යන්න එපා කියලා නෙමෙයි. රස්සාවට ගියා කියලා ඉගෙන ගත්තා කියලා ලොකු ලොකු ව්‍යාපාර කළා කියලා අරහ කළා කියලා මේක කළා කියලා ඔය එකකින්වත් ඒක ගන්න බෑ. මොකද වැහිලා තියෙන්නේ අපි ගාව තිබෙච්ච එක. අපි ගාවමයි තියෙන්නේ. ඒක අරගන්න යෝනේ. දැන් හිතට බලන්න සත් අවුරුදු වියේදී ඒක අරගන්න පුළුවන් වුණා නම්. එදා පටන් සතට වෙන්නේ. දැන් මේ පුතාට බැරිද මේක අරගන්න? අපොයි පුළුවන්. හොඳටම වෙන දිනවා. අරගන්න පුළුවන්. ඉතින් මේ වැහුම් අරගන්න දිනේ වෙන්නේ. අර අවිද්‍යා තෘෂ්ණා දෙක අයින් කරගන්න දිනේ හිතෙන්. දහජරා චෛතසික ටිකක් තියෙනවා වෙනතනේ. අන්නේ චෛතසික ටිකේ අයින් කර ගන්න ඕනේ. ඒගොල්ලෝ හිතට බැස්සොත් එහෙම මං හදලා දෙනවා. එන මං ඉන්න වගේ හැංගෙන්න පටන් ගන්නවා. මිනිකම හිතන්න මොන අපරාධයක්ද කියලා නෙවෙයි නිකන් හිත පහළ වෙවි යනවා. ඒ හැම හිතකමනේ මං ඉන්නවා කියලා හැංගෙනවා. එතකොට ඒ හිත වැය වෙලා යනකොට කොහොමද කියලා දැනෙන්නේ? මේ මං මැරෙන්න යනවා කියන අර මං කිය මේ දමලා යන්න කියන දිය ගෙන යනකොට මේ මම මැරෙන්න යනවානේ. අර දිය ගිලෙන් යනකොට මොකක් කියලාද කෑ ගහන්නේ? මා පු කෑ ගහ ගන්න පුළුවන් වුණා නම් කෑ ගහන්නේ මාව වේරගනියෝ කියලා. අවදාර ගහනකොට එහෙම කෑ ගහන්නේ කොහොමද? මූ මට ගහනෝ මාව වේරගනියෝ. ඉතින් අපි දුවගෙන දුවගෙන යනවා. ගිහලා බලන්න. කො කො මාව හොයන්න පෙගිලා. දැන් මේ මිනිහ කෑගෙන මාව බේරගනියෝ කියලා නේද? දැන් අපි ගිහිල්ලා දැන් හොයනවා කාමද? එයාගේ මාව. ප්‍රත්‍යක්ෂයෙන්ම තේරුම් ගන්න වෙන්නේ මෙන්න කිසිම දෙයක් කළා වැඩක් නැහැ. සිව්පසේ පිණිස ඔබ කරගෙන යන දේවල් කරන්න ඒවා එපා කියනවා නෙමෙයි. අර සතුට සෙවීම පිණිස ඒවා කළ වැඩක් නැහැ. එහෙනම් කාමයේ උදෙසා අපි ඉදිරියට දැනට කරගෙන යන එකක්ක් කළ වැඩ නැහැ. ඒකයි මේ බලු කොළු තඩියන්ට කියන්නේ. නැත්තම් කොළු බලු තඩියන්නේ බලු කොළු තඩියන්ට එන්නේ නැහැ. ඔයගොන්ට කියන්නේ ඒකයි. වරෙව් බලව. උඹලට සහනය දෙන්න. ඔය කරනේවා කළ වැඩක් නැහැ. නුඹලා තුලම සහනය තියාගෙන ඒක වැහිලා තියෙන්නේ ඒක වැහුම් අරලා දෙන්න වරෙව්. ඔය මොනවා කළත් ඕකේ වැහුම් අරගන්න බෑ. ඔය සතුට හොයන්නේ ਬਾහිරෙන් පින්ගතනේ. ඒ කියන්නේ මේ එහා පැත්තේ ගෙදර මැණික තියෙනවා එන්නේක හොයනවා මේ දැන්. නෝන කෙනෙක් ගෙනා මේකද නෝන ගාව මැණික තියනවා කියලා හිතාගෙන. මම මැණික තිබ්බේ කා ගාවද? තමන් ගාවමයි. ඒක මහල්ලේ වැහිලා දෙන්නේ මේකද? ඉතින් ඒක ගර්ල ගන්න මතු කර ගන්නවා. ඒක ගරන්නේ අනිච්ච දුක්ඛ අනත්ත දාලා. එදොර මේ මැණික උඩට මතු වෙනවා. එන්න කොහොම හරි කරගමු. මොකට මේ ටික කියුවේ මේකද? මේ ටික මේ මොන ක්‍රමයෙන් හරි අවබෝධ වුණා නේද? දැන් මේකමද ක්‍රමේ? මේකද එකම ක්‍රමේ? නෑ නේද? හැමදාම කියන්නේ මොකක් හරි ක්‍රමයක්. ක්‍රම 84000ක් තියෙනවා. ඔය ඔක්කොම එක තැනකට ආන්නේ. මොනවද? ඒ කායන වයම්බික්ක වේ මග්ගෝ සත්තානම් විසුද්ධියා කියන තැනට. සතර සති පට්ඨානේ තමයි ඔය හැම ක්‍රමයකින්ම වැඩෙන්නේ. ඒකේ ක්‍රම තමයි මේ කතා කරන්නේ. මේ හැම කමකින්ම ඔබට තේරෙන්න ඕනේ සිංහසනේ පිටිපස්ස තේරුමක් ඇති එකක් නෙමෙයි කියලා. එහෙනම් ඔය ඉන්න මත්තෙන් අඩියක්වත් පිටිපස්සට තියලා වැඩක් නැහැ සිංහසනේ. තියන්න ඉස්සරහට. මොහොතින් මොහොත අඩිය තියන්න ඉස්සරහට. හැමදාම එන්න බණ අහන්න. පුළුවන් තරම් එන්න බණ අහන්න. එතකොට සිංහසනේ ඔබව මොටිවේට් කරන්න අය ඉන්නවා. ඔබට මේ පරිසරය සකස් වෙනවා. බලන්න ඕන මාස දෙකක් බණ අහන්න නැතුව ඉඳලා සෝතාපන්න නැත්නම් ආයි ඉන්න තැනටම යනවා සිංහසෙන්. සෝතාපන්න වුණත් මග වැඩිමේ සීක්‍රතාවේ ගොඩාක් අඩු වෙනවා. අනේ පිළ සිටුවරයා. බුදුහාඳුරුවන් මම ඇසුරු කරගෙන ආරාමෙටම වෙලයි කියනන් එහෙම කොච්චර කාලයක් ඉඳින්ද? ඔය විදිහට. එහෙම ඉන්න බෑ. පාරමිතාවය හැටියට. එහෙනම් ඉඳන් හොඳට ව්‍යාපාර දියුණු කරගන්න ඕනේ ඇයි? සාසනෙ වෙනුවෙන් මහා කැපකිරීමක් කරන්න තියෙන කෙනෙක්. එනේ ව්‍යාපාර දියුණු කරන්න නම් බුදුහාමුදුරුවෝ එක්ක ඉඳලා හරිනවද? අන්න එහෙම වෙන්නේ සිංහතේ. නැවද එහෙම හිටියනම් එහෙම මොකද වෙන්නේ? නිතර දකින්නේ මොකද්ද? මග වඩල ඉවර වෙච්ච උතුම්. මග වඩන්න වීරය කරන උතුම්. දැන් මග වඩන්න වීරය කරන උතුම් දැක දැක පුළුවන් මග වඩන්න තියෙන්නේ කාටවත්? එහෙම වෙන්නේ බෑ සිංහතේ. මොද වී ඔය ඈනුම විතරක් නෙමෙයි බෝ වෙන්නේ. වීරයත් බෝ වෙනවා. ඔබ පන්සලට එනකොට හාමුදුරුවෝ දෙසුන් දෙනෙක් අතු ගන්නවා. ඔබට පුළුවන්ද? ආ ස්වාමීන් වහන්සේ අතු ගන්නවනේ කියාගෙන පැත්තකට ඉඳ ගිහලා ඉඳගන්න. පුළුවන්ද? බෑ බෝ වෙනවා. ඔබ ගිහලා අහනවා ස්වාමීන් වහන්සේ මම අතු ගන්න දෙන්න කවුදද? එතන අපි ගොත් නේ නේ අපි අතු ගන්න. ඊට පස්සේ කියලා ස්වාමීන් වහන්සේ තව ඉදලක් නැද්ද? ආන අතු ගන්න නැතු ඉන්න බෑ. බෝ වෙනවා. පින බෝ වෙනවා පින්කට. වීරය කියන එක බෝ වෙනවා. ඒකයි නිතර කල්යාණ මිත්‍රිය ඇසුරේ ඉන්න කියලා කියන්නේ. එඳ හැමදාම පුළුවන් තරම් එන්න උත්සාහ කරන්න. බදාද සෙනසුරාද හැම පුළුවන් තරම් එන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් කල්යාණ මිත්‍ර මට්ටමේ ඉන්න අය වැසුරු කරන්න. තමන්ට වඩා පහලින් ගති තියෙන අය වැසුරු කරන්න එපා. ඒ අයට ඉඩ දෙන්න ඔබ වැසුරු කරන්න. හීයතේහි මතිස්ථාන හීනයිස්සහ සමාගම සමයිස්ච සමතා මේති විසිෂ්ඨයිස්ච විසිෂ්ඨතා වේදේ තියෙන. හීයතේහි මතිස්ථාන හීනයිස්සහ සමාගම හීන ඇසුරු කළොත් මොකද එන්නේ? කියන්නේ තමන්ට වඩා ගුණෙන් හීන වෙච්ච අය ඇසුරු කළොත් එහෙම තමන්වත් ඒ හීනෙක් බවට පත් වෙනවා. සමයිස්ච සමතාමේති තමන්ට වඩා ගති ප්‍රවදුන් වලින් සමානව ඇසුරු කළොත් ওই විදියටම හිතිය හැකියි. විසිෂ්ඨයිස්ච විසිෂ්ඨතා විශිෂ්ටය ඇසුරු කළොත් විශිෂ්ටය බවට පත් වෙන්න පුළුවන්. ඔබ කොහෙන් ආවද කියලා ඔබට තේරෙන්නේ නැද්ද? අපි හද නැතිනේ අපි දැනගෙනීම කොහෙන්ද ආවේ කියලා එච්චරයි. අජරාමරවත් ප්‍රඥෝ විද්‍යා මර්තංච චින්තයේත් ගෘහිත ඉව කේශේෂු මෘත්‍යුනා ධර්ම මාචරේත්. ජරා මරණ අඳුනගත්ත කෙනා විද්‍යා මර්තංච චින්තේ විද්‍යාව අර්ථය ගැන නිරන්තරයෙන් මක් කරනවද සිහි කරනවා දැන් ওই විද්‍යාව කියන එකට ඉතින් අර්ථ දෙනවා මොනවා කියලාද ඉගෙනීම කියලා තමක් නෑ විද්‍යාවට ඉගෙනීම කියන්නේ මොන අර්ථයෙන්ද ලෞකික අර්ථයෙන් ලෝකෝත්තර අර්ථයෙන් විද්‍යාව කියන්නේ මොකද්ද විමුක්තියට එහෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධයට විද්‍යා එන අජරාමරවත් ප්‍රඥෝ විද්‍යා මර්තංච චින්තේ ඒ කියන්නේ මේ ප්‍රඥාවන්තයෝ ජරා මරණ ස්වභාවය අවබෝධයෙන් ජරා මරණ ස්වභාවය දැනගෙන මක් කරනවද මේ විද්‍යාව සාක්ෂාත් කරගන්න අර්ථය සාක්ෂාත් කරගන්න හිතනව හැමතිස්සෙම ගෘහිත ඉව කේශේෂු මෘත්‍යුනා ධර්මමාචරේ මෘත්‍යුනා ගෘහිත ඉව කේශේෂු මේකේ මොකද්ද මාර්යා කේස් වැටියෙන් අල්ලගත්ත කෙනෙක් වගේ හිතාගෙන ධර්මමාචරේත් ධර්මයේ හැසිරෙනවා මේ ප්‍රඥාවන්තයාගේ ලක්ෂණ කියන්නේ තේරෙන දෙකේ මේක ප්‍රඥාවන්තයාගේ ලක්ෂණ කියන්නේ දෙකක් කියනවා මොකද්ද අජරාමරවත් ප්‍රඥාව ඒ කියන්නේ මේ ප්‍රඥාවන්තයා අජරාමරවත් මේ ජරා මරණ ස්වභාවය හරියට දැනගෙන ජරා මරණ ස්වභාවයෙන් මක් වෙන්නද? අයින් වීම උදෙසා. අවශ්‍ය ධර්මය. හේවත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය. මම මේ කියන්නේ ලෝකෝත්තර අර්ථය. මේකට බැනුම් ගන්න මේ දැන් මෝ සංස්කෘතත් කනවා කියලා. ඉතින් මට ලෞකිකත්වය තේරෙන්නේ නැත්තම් මම මොකද කරන්නේ? මට තේරෙන්නේ නැහැ මං කියන්නේ. මේ දේශනා කරන්නේ මන්නේ. විද්‍යා මර්තංච චින්තේ එනම් මේ ජරා මරණ අවබෝධයටපත් වෙච්ච ප්‍රඥාවන්තයා මොකද කරන්නේ ජරා මරණයෙන් මිදීම උදෙසා විද්‍යා මිදෙලා විද්‍යාව අර්ථය සාක්ෂාත් කර ගැනීම උදෙසා නිතර ඒ ගැන හිතනවා ඒ අදාළ ධර්ම ගෘහිත ඊව කේශේසු මෘත්‍යුනා ධර්මමාචරේ ඒ කියන්නේ මෘත්‍යුනා කියන්නේ මරණය කියන එක මාරය කියන එක කේශේසු කියන්නේ කේස් ගෘහිත කියන්නේ අල්ලගත්තා. එහෙනම් මාර්යා කෙස් වැටියෙන් අල්ලගත්ත එකෙක් වගේ හිතාගෙන. ඉතින් මාර්යා කෙස් වැටියෙන් අල්ලගත්තා කියන්නේ දැන් මොකක් ගැනද හිතන්න කියන්නේ? මරණය ගැන හිතන කෙනෙක්. මේ මරණය කොයි වෙලාවෙ සිද්ධ වෙනවද දන්නේ නැහැ. කෙස් වැටියෙන් අල්ලගෙන නම් ඉන්නේ දැන් බෙල්ල කපන්න ඉතරනේ තියෙන්නේ. මාර්යායි දුවගෙන ඉඳලා අල්ලන්න දෙයක් තියනවද? නෑ දැන් තමයි කෙස් වැටියෙන් අල්ලගෙන ඉන්නේ. අන්න එහෙම තමන්ව මාර්යා කෙස් වැටියෙන් අල්ලගෙන දැන් ඉන්නේ කියන හැඟීමෙන් මක් කරන්න කියලාද? ධර්ම මාචරේ ධර්මයේ හැසිරෙන්න කියලා. කවු කියන්නේ නැද්ද ඔක? මේකෙන් වෙනසක් තියෙන්නේ. ඔය හැමතැනම තියෙන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තමයි. ඕකට මොන මොන අර්ථ දුන්නත්. හොඳයි. එහෙනම් විවේකයක් අරගෙන අපි ඉදිරියට කතා කරමු. අර හිතේ තියෙන ලෙඩේ සනීප කරගන්න ඕනේ ක්‍රමය. හොඳයි සිංහතන එහෙමනම්. උදේ ඉඳලා මේ මොහොත දක්වාම සද්ධර්මයේ දේශනා කිරීමෙන්, ධම්ම ශ්‍රවණය කිරීමෙන්, ධම්ම මනසිකාර කිරීමෙන්, බුදුගුණ සජ්ජායනා කිරීමෙන්, බුද්ධ පූජා පැවැත්වීමෙන්, සීවනක් පිළිසඳ ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන්, දානමාන ආදී පුණ්‍ය ක්‍රියාවන්, කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන්, ඒ රැස් කරගත්තා වූ නන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිෂ්ඨාන කරන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.